හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ඊයේ උදේ අපි මේ පරියාප්ති ශාසනයේ ධම්මපරියාය පිළිබඳව කරුණු කාරණා කීපයක්, ගතාවය කුසලය වඩා වර්ධනය කරගන්න හැටිත්, අකුසලය පරිහානියට ප්‍රහාණියට පත් කරගන්න හැටිත් පිළිබඳ කරුණු විග්‍රහයක් කළා. අද මේ බුද්ධ දේශනාවේ තවත් පරියාප්ති ශාසනයේ සබ්බ ආසව සංවර පරියාය. සබ්බාසව සංවර පරියාය කිව්වහම පුද්ගලයෙක් තුළ උපදින අනුසය, තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය, මේ සියලු අනුසයත්, ඒ වගේම ආසයත් සියල්ලම ප්‍රහාණය කරලා ඉවත් කරන්නට උපකාර වන ධම්ම පරියායක් තමා සබ්බාසව සංවර පරියාය සූත්‍රය හැටියට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අද බලාපොරොත්තු වෙනවා මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය, මේක ත්‍රිපිටකයේ තියෙන්නේ සබ්බාසව සූත්‍රය හැටියට. නමුත් සබ්බාසව සූත්‍රයට වඩා මේකේ නියම නම සබ්බ ආසව සංවර පරියාය සූත්‍රය. මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයත් අර පරියාප්ති ශාසනය දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ කල්පනා කරලම මේ උතුම් නිර්මල බුද්ධ ශාසනය ඉදිරියට දිගටම පවත්වාගෙන යන්න, ඉදිරියේදී යම් කිසි කෙනෙක් මගඵල ලබන්නට යම් මාර්ගයක් අනුගමනය කරනවා නම් ඒ අයට ඒ මඟ අනුගමනය කරන්නට අවශ්‍ය උපදෙස් දීමක් තමා, මඟ පෙන්වීමක් තමා, පාර කියා දීමක් තමා මේ පරියාප්ති ශාසනයේදී හැම තැනකදීම කරලා තියෙන්නේ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයත් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ඉන්නකොට, සාවත්තියන් විහෙරති ජේතවනාම් ඒ අනාථ පිණ්ඩිකස් ආරාමේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ කල්පනා කරලම ඉදිරි ශාසනය පවත්වාගෙන යෑම සඳහා මේ අනුශාසනය කරලා තියෙනවා. මේකෙත් කිව්වා සබ්බාසව සංවර පරියායං බෝ භික්කවේ දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. සියලුම මේ පරියාප්ති ශාසනය දේශනා කරපු සෑම සූත්‍රයකම ආරම්භ කරලා තියෙන්නේ මේක සාදුකං තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. මේක හොඳට අහගන්න, මේක භාවිතයට සුදුසු පරිදි ධාරණය කරගන්න, තේරුම් ගන්න දෛනිකව භාවිතයට ගන්න කියන එක තමයි තං සුනාට සාදුකම් මනසිකරුවට වාසිස්සාමිත් මෙහෙම බුදුහාමුදුරුව දේශනා කරලා ඊළඟට බුදුහාමුදුරුව බොහොම ගැඹුරු කාරණාවක් විග්‍රහ කරනවා මේ පළවෙනි ඡේදයේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ ජානතෝ කියන්නේ දැනුම පස්සතෝ කියන්නේ පසක් කොට දැක ගැනීම එනිසා මේ අහන්නේ දැනුමක් ලබා ගන්න මේ දැනුම තුලින් යමෙක් දැක්මක් පසක් කොට දැකගත්තේ නැත්නම් ආශවකය කරන්න බෑ එනිසා බුදුහාමුදුරුව කියනවා නො අජානතෝ නො අපස්සතු අර දහම නොඇසු දහම පසක් කොට දැන නොගත් දැක නොගත් කෙනෙකුට ආශවකය කළ නොහැකිය මේක දෙපැත්ත දතාවය බුදුහාමුදුරුව දේශනා කරා ඊළඟට කිංච භික්කවේ ජානතෝ කිංච පස්සතෝ මේ ජානතෝ දැනුම ලබාගෙන පස්සතෝ පසක් කොට දැක ගැනීම මොකටද කරන්න ඕන පස්සතෝ ආසවානංකයන් වදාමි යෝනිසෝච මනසිකරෝචං අයෝනිසෝච මනසිකාරා ඒක නිසා මේ දැනුමෙන් මේ පසක් කොට දැක ගැනීමෙන් යමෙකුට මේ දෙපැත්තම යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙපැත්තම තේරුම් ගත යුතුයි. එක පැත්තක් තේරුම් ගත් අරගෙන හරියන්නේ තමන් මේ ධර්මය ඇහුවාම මේක පසක් කොට මේක තුලින් දැක්මක් දෘෂ්ටිය වෙනස් කරගෙන ලබා ගත්තාට පස්සේ ඒ පුද්ගලයා කරන කියන හිතන සියලු දේ කරන්නේ කියන්නේ හිතන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන දෙපැත්තම දෙආකාරයම නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒක මේ තම තමන් කරන කියන හිතන දේ ඒ කරන කියන හිතන වෙලාවෙන් බලන්න ඕන මේක කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද මේක කරන්නේ අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයෙන් කරනවා නම් ඒක ආශවකය කරන්නට උපකාර වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් කරනවා නම් ඒක ආශව අනුසය අලුතෙන් ඉපදිලා වඩා වර්ධනය වෙන්නට හේතු වෙනවා ඊළඟට අයෝනිසෝ භික්කවේ මනසිකරෝතු අනුප්පන්නාවචේව අනුප්පන්නාචේව ආසවා උප්පජ්ජಂತಿ උප්පන්නව ආසවා පවට්ටಂತಿ යම්කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් නූපන් අනුසය අලුතෙන් උපදිනවා උපන් අනුසය ආසය හැටියට වඩා වර්ධනය වෙලා අධ්‍යාත්මය ඇතුළාන්තය කිලුටු වෙනවා. මේ ආශය අනුසය නිසා තමා කෙනෙකුගේ අර මනෝමය කය අධ්‍යාත්මය ඇතුළාන්තය කිලුටු වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් නූපන් අනුසය අලුතෙන් උපදිනවා උපන් අනුසය ආශය හැටියට වඩා වර්ධනය වෙලා අධ්‍යාත්මය කිලුටු වෙනවා. යම්කිසි කෙනෙක් යෝනිසෝච භික්කවේ මනසිකරෝතු අනුප්පන්නාවචේවා ආසවා න උපජ්ජಂತಿ. අලුතෙන් ආසව අනුසය හැටියට උපදින්නේ නැ න අනුසේති. උපන් අතීතේ උපන් අනුසය පහියන්ති. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මෙතන මේ පළවෙනි ඡේදයේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කර වදාළ මේ වාක්‍ය හතරේ පහේ මීට වඩා බොහොම ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මෙතන මේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමිනෝ අජානතෝ නො අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. ඒ වගේම මේ දෙකේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියා දීලා මේ බුදුහාමුදුරුවෝ මේ පළවෙනි ඡේදයෙන් කිව්වේ මේ වචන ටිකක් පමණක් නෙමේ. මෙතන කිව්වා සෝතාපට්ටි අංග හතරම මෙතන ගැඹුරෙන් බොහොම අමුතු විදිහක සෝතාපට්ටි අංග හතර මේ පෙළි මේ වාක්‍ය මේ ඡේදයෙන් කියලා තියෙනවා. ඒ නිසා මේක ගැඹුරෙන් කල්පනා කරන්න ඕන. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය එහෙම නැත්නම් පරම පවිත්‍ර සී සද්ධර්ම ශ්‍රවණය තමයි ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ. ඒ වගේම යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම තමයි ඊළඟට විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහොම ගැඹුරෙන් කෙනෙකුට නොතේරෙන ආකාරයට නමුත් තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුට මේ කියලා තියෙන්නේ සෝතාපට්ටි අංග හතර පූර්ණය කර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා. ඒ නිසා මෙතන මේක යමෙක් තේරුම් ගත්තොත් නිවැරදිව මේ සෝතාපට්ටි අංග හතර තමයි බුදුහාමුදුරුවෝ මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පළමු කොටම මුලින්ම මේ ඡේදයෙන් පළවෙනි ඡේදයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ මිසක් මේක මේ වචන ටිකක් කියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණයෙන්ම මෙතන සඳහන් කරලා සටහන් කරලා දේශනා කරලා තියෙනවා. මේක තේරුම් ගත යුතු ධර්මතාවය. ඊළඟට බුදුහාමුදුරුව මේ සෝතාපට්ටි අංග හතර විග්‍රහ කරලා පළමු කොටම ඊළඟට මේ ආසව ක්‍රය කරන්නට අවශ්‍ය අනුපූරක අනුක්‍රමික අනුපුබ්බංගම පියවර හතක් විග්‍රහ කරනවා. අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා අට්ටි භික්කවේ ආසවා සංවරා පහතබ්බා ආසවා පටිසේවනා පහතබ්බා ආසවා අදිවාසනා පහතබ්බා ආසවා පරිවජ්ජනා පහතබ්බා ආසවා විනෝදනා පහතබ්බා අවසාන වශයෙන් ආසවා භාවනා පහතබ්බා. ඉතින් ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන මේ ඔය පොතේ සඳහන් වෙලා නැහැ අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බා තියෙනවා. ඒක තියෙන්න ඕන, ඒක සටහන් කරගන්න. ඒක මේකේ ලියවිලා නැහැ. දැන් මෙතන තියෙන්නේ මේ ආසව අනුසය හිතක උපදිනවා. මේ ආශය අනුසය ඉපදින එක තේරුම් ගන්න, නිවැරදිව තේරුම් ගන්න පළමු කොටම පළවෙනි පියවරම මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය. කාගෙද? තමන්ගේ. මොකක් ගැනද? මේ පංචස්කන්ධය පිළිබඳව, මේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳව, මේ පැවැත්ම පිළිබඳව, මේ තමන් ජීවන රටාව පිළිබඳව යම් ආකාරයක තමන් මෙතෙක් සංසාර ගමනේ දැක්මක්, දෘෂ්ටියක්, ආකල්පයක් හදාගෙන තියෙනවා. හැම පෘථග්ජන පුද්ගලයෙක්ම තමන්ගේ ඒ ජීවන රටාව අනුව යම් දක්මක් දෘෂ්ටියක් මිම්මක් කෝඩුවක් මානයක් හදාගෙන තියෙනවා. ප්‍රියදේ තියෙනවා අප්‍රියදේ තියෙනවා. ඒ අනුවයි ප්‍රියදේට ඇලෙන්නේ අප්‍රියදේට ගැටෙන්නේ. මේ ප්‍රියදේට ඇලෙන්නේ දැක්ම දෘෂ්ටිය යම් ආකාරයකට දෘෂ්ටිගත වෙලා තියෙන නිසා. අප්‍රියදේට ගැටෙන්නේ දැක්මක් දෘෂ්ටියක් මිම්මක් කෝඩුවක් මානයක් හදාගෙන තියෙන නිසා. ඒක තමන් හදාගත්ත තමන්ගේ මිම්මක්. මේක තමන්ට පෞද්ගලික වූ මිම්මක් දැක්මක් දෘෂ්ටියක් කෝණයක්. ඒක නිවනට නිවන් මගට බාධකයක්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ දසනේන පහතබ්බා කියන එක තේරුම් ගත්තොත් මේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා නිවන් මගට උපකාරක දැක්ම. ඒ නිවන් මගට උපකාරක දැක්ම කෝඩුව එක එක පුද්ගලයාගෙන් එක එක පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. නමුත් තමන් හදාගෙන තියෙන තමන් මේ ලෝකය මනින පංචස්කන්ධය මනින තමන්වම මනින ජීවිත පැවැත්ම මනින කෝදුවක් මානයක් මිම්මක් තමන් හදාගෙන තියෙනවා. ඒ තමන් හදාගත්ත මිම්මෙන් මනින තාක්කල් මේ මාන 21ක් නිසා තමන්ව අර උගුලකට හිරයකට ණයගන්න දෙනුවකට අහුවෙනවා. ආශව අනුසය උපදිනවා ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුව කාටත් පොදුවේ කාටත් සාධාරණව මේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගන්නට යම් මිම්මක් කෝඩුවක් මානයක් හදලා දුන්නා. මේ කෝඩුව මිම්ම මානය තමා හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා ඒ මිම්ම කෝඩුව පාවිච්චි කරලා කරන කියන හිතන සියලු දේ කළොත් ණය වෙන්නේ නැහැ. විනය්‍ය ලෝකේ හේතුව හරිනම් ඵලය හරි, හේතුව වැරදිනම් ඵලය වැරදි බව තේරුම් අරගෙන වැරදි හේතුවෙන් ඉවත්වන්න, වැරදි හේතුව වෙනස් කරගන්න පුළුවන්. ඒ අනුව යම්කිසි නිවන් අවබෝධ කරගන්නට මේ ධර්මය අහන, ධර්මය අනුගමනය කරන, මඟ අනුගමනය කරන යමෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා පළමු කොටම කළ යුත්තේ තමන්ගේ මෙතෙක් මේ පංචස්කන්ධය පිළිබඳව තිබුණු ප්‍රිය අප්‍රිය මානය මැනීම, ඒ වගේම කෝධුව, ඒ වගේම මේ තමන් ජීවත් වෙනකොට මේ පංචස්කන්ධය උපාදානීය කරගත්තෙම වැරදි මානයක් කෝඩුවක් තියෙන නිසා. වැරදි වැඩ කරන්නෙම වැරදි මානයක් කෝඩුවක් මිම්මක් කටයුතු කරන නිසා මිම්මකේ. ඉතින් ඒක නිසා පළමු කොටම තමන්ගේ මිම්ම කෝඩුව මානය නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන ආකාරයට වෙනස් කර ගැනීම දසනේන පහතබ්බා. ආසවා දසනා පහතබ්බා. මේ වචනේ බුද්ධ දේශනාවේ දසනේන පහතබ්බා කියන එක මෙතන තියෙන්නේ. දසනියානං සංවේජනියානං කියන එක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. දසනේන සම්පන්නෝ කියන එක තියෙනවා අර රතන සූත්‍රයේ. ඒක නිසා එක එක සූත්‍රවල තියෙනවා කොහොමත් තියෙන්නේ මේ දැක්ම දෘෂ්ටිය තමන්ගේ මිම්ම කෝදුව මානය මේ නිවන් මගට ගැලපෙන ආකාරයට නිවැරදිව සකස් කර ගැනීම තමා පළමුවෙනි පියවර. ඉතින් ඒක නිසා සෝතාපට්ටි ඵලයට පත්වෙන යම් කිසි කෙනෙක් මේ මුල් කරුණු හතර අර පළවෙනි ඡේදයෙන් ඉදිරිපත් කරපු කරුණු හතර නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට දසනේන පහතබ්බා කරන්න බෑ. දසනේන පහතබ්බා කරන පුද්ගලයෙකුට පමණයි සංවරේන පහතබ්බා කරන්න පුළුවන්. ඒ වගේම අර අදිවාසනා පහතබ්බා, ඒ වගේම පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනීය පහතබ්බා. භාවනීය පහතබ්බා අවසානම පියවර මිසක පළමු එන පියවර නෙමෙයි. එනිසා අද ඔය සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානවල මේ පළවෙනි පියවර නැතුව අවසාන පියවරෙන් කණපිට ගහගෙන භාවනා කළාට දසනේන පහතබ්බා නැතුව මගඵල ලබන්න බෑ. හැබැයි ධ්‍යාන ලැබේ, අභිඥාත් ලැබේ. හැබැයි ලැබෙන දේ අනාර්යයි. අරිය ධ්‍යාන ලැබෙන්නේ නෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ කියලා තියෙන පියවරහට ආසවා දසනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනීය පහතබ්බා. මේක අනුක්‍රමික අනුපුබ්බංගම අපිට ඕන ඕන තැනකින් පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක බොහොම අනුපූරකයි. ඒක නිසා මේ අනුක්‍රමික බව යමෙක් වෙනස් කළොත් ඒ පුද්ගලයාට මගඵල නොලැබී යනවා මිසක් වෙනත් යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය තේරුම් ගත්තොත් පළමු කොටම කරගත යුත්තේ ආසවා දසනා පහතබ්බා. ඊට පස්සේ අනික් පියවර ක්‍රමානුකූලව කරන්න පුළුවන්. දැන් මේ සූත්‍රයේ පළවෙනි වරට තුන්වෙනි ඡේදයේ තියෙන්නේ ආසවා දසනා පහතබ්බා. මේ සූත්‍රයේ මේ තියෙන විග්‍රහයේ පිටු ගණනේ භාගයක්ම කරලා තියෙන්නේ ආසවා දසනා පහතබ්බා. ඊට පස්සේ තියෙන ඒවට පේලි තුනක් හතරක් පහක් පමණයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ ආසවා දසනා පහතබ්බා කොච්චරනම් වැඩගත් වෙනවද. ඒක නැතුව ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පළමුවෙන්ම ආසවා දසනා පහතබ්බා විග්‍රහ කළා. මේ විග්‍රහයේදී බුදුහාමුදුරුව මේ ද්වතාවය දෙපැත්ත විග්‍රහ කළා. විග්‍රහ කරනවා පළවෙනි එක අර අසුචවත් පෝතුජනික පුද්ගලයාගේ තත්ත්වය. එහෙම තත්ත්වය විග්‍රහ කරලා ඒ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටි ආකල්පය දෘෂ්ටිය දෘෂ්ටිගත වීම විග්‍රහ කරනවා. ඊට පස්සේ ඒ විදිහට අසුචවත් පෘථග්ජන පුද්ගලයෙකුටම මේ බණ අහලා ධර්මය අහලා තමන්ගේ අර දැක්ම දෘෂ්ටිය ආකල්පය මිම්ම කෝදුව මානිය වෙනස් කරගන්න සුතවත් අරිය ශාවකයෙක් වෙන්න අවශ්‍ය මග පාර පිළිවෙත ප්‍රතිපදාව කියලා දෙනවා. පළමු කොටම අසුතවත් අරිය ශාවක පෘථග්ජන පුද්ගලයෙක් පිළිබඳව විග්‍රහ කරනවා. ඉද බික්කවේ අසුතවා පොතුඥානු පූතුඥනෝ අරියාණං අදස්සාබි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ අරිය දහම් අහලා අරිය දහම් නොපැහැදුණු අරිය මඟ නිවැරදිව නොදත් අරිය මාර්ගය හැසිරෙන්නට නොදත් අර අරිය අනරිය දෙකේ වෙනසක් වෙනම් කරලා තේරුම් ගන්නට නොදත් පුද්ගලයා අසුතවා පුතුජන. දැන් මෙතන මේකේ අර පුතඥපත්වයෙන් මිදෙන්න නම් සුතමේ ඥානය ලබන්න ඕන. මේ පෝතුඥානික තත්වයේ පුතඥාන තත්වය කියන එක පොතු ජනිත කරවන තත්වය. මලකඩ තට්ටු තුනක්, පොතු තුනක්, අඳුරු තුනක්, රාගමල, ද්වේෂමල, මෝහමල, රාගාඳුර, දේශාඳුර, මෝහාඳුර තමා තුළම ජනිත කරගන්න පුද්ගලයා, සකස් කරගන්න පුද්ගලයා ඒ සකස් කරගන්නේ මේ නිවැරදි දහම ශ්‍රමණය නොකළ නිසා, මේ නිවැරදි දහම නොදන්නා නිසා. ඒකයි අසුතුවා පුතුජනෝ කිව්වේ. ඉතින් ඒක නිසා මේ අසුතුවා පුතඥන පුද්ගලයා අරිය දහම් අහලා නැහැ, අරිය දහම් අහලා අරිය මග පාදගෙන නැහැ, අර චක්කුන් උදපාදි වෙලා නැහැ, අර දහම් ඇස පාදාගෙන නැහැ. තාම දහම් ඇස පෑදිලා නැති පුද්ගලයෙකුට අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ, ඒ පුද්ගලයා අවිනීතයි, ඒ පුද්ගලයා අකෝවිදයි. අකෝවිදා කියන්නේ කෝවිද නැ, කෝවිදෝ කියන්නේ ඒක යා යුතු නිවැරදි පාරමාර්ගයේ පිළිවෙත දන්නා පුද්ගලයා. කෝවිදෝ ඒ පාරමාර්ගය කළ යුතු දේ නොකළ යුතු දේ නොදන්නා පුද්ගලයා අකෝවිදෝ. විනීත නැති පුද්ගලයා ඒ කියන්නේ මේ අර තීනි දුෂ්චරිතය හැතිරෙන පුද්ගලයා අවිනීතෝ, තීනි සුචරිතය හැතිරෙන පුද්ගලයා විනීතෝ. ඉතින් ඒක නිසා මේ ධර්මය අහලාමයි දැනගෙනමයි අහලා හරිපාර වැරදිපාර, හරිදේ වැරදිදේ, කළ යුතුදේ නොකළ යුතුදේ දෙපැත්ත දැනගන්න ඕන. මෙහෙම මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් මේ විදිහට අරිය ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අවිනීතෝ අදස්සාවි, ඒ පුද්ගලයා මනසීකරණීයේ ධම්මේ නප්පජානාති, අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. පජානාති කියන වචනේ විරුද්ධ පදය නප්පජානාති. එතකොට යම් කිසි කෙනෙක් පජානාති කියනවා නම් මේ බුද්ධ දේශනාවේ ඉතාමත්ම ගැඹුරු දැනගත යුතු වැදගත් පදයක් තමා පජානාති. ඒකේ විරුද්ධ වචනේ තමා නප්පජානාති. පජානාති කියන්නේ අර තමා තුළ ඇතිවන, හිතේ ඇතිවන වෙනස, තමන් ඇහැ කන නාසය දිවකය මනහය පාවිච්චි කරනකොට ඒ ඇහෙන් රූපයක් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුවාම, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසක්, කයෙන් පහසක්, මනසෙන් ධම්මයක් අරමුණු ඌ ගමන් ආරම්මණයක් අරමුණු ඌ ගමන් තමන් තුළ මේ අධ්‍යාත්මය තුළ ඇතුළාන්තය තුළ යම් වෙනසක්, එක හොඳ පැත්තකට එක නර පැත්තකට, එක අර කුණු කිලුටු කෙලෙස් ගති එක පිරිසිදු වෙන, මේ දෙපැත්තෙන් එක පැත්තක්කට තමන්ගේ හිතේ වෙනසක් ඇති වෙනවා. ඒ ඇහැ කන නාසය දිවකයට මනට අරමුණු වන අර අරමුණක් ආරම්මණයක් අරමුණු වූවහාම ඒ වෙනස නිවැරදිව හොඳ වෙනසක්ද, පිරිසිදු වෙන වෙනසක්ද, නරක කිලුටු වෙන වෙනසක්ද කියලා නිවැරදිව දැනගන්න පුළුවන් නම් අන්න ඒක පජානාති. ඒ වෙනස කිසිසේ දැනගන්න බැරි නම් ඒ පුද්ගලයා නප්පජානාති. දැන් ඇහෙන් රූපයක් දැක්ක ගමන් මොකක් හෝ ප්‍රියමනාප අනුරාගයක් උපදවන ඒ පුද්ගලයා මත් වුණොත් ඒ පුද්ගලයා නප්පජානාති. ඒ පුද්ගලයා නිවෙනවනං ඇහෙන් රූපයක් දැක්කහම ඒ නිවෙන බව තමන් තේරුම් ගත්තනම් දැනගත්තනම් පජානාති. එනිසා මේ බුද්ධ දේශනාවේ එන පජානාති නප්පජානාති කියන මේ වචන දෙක තවත් වචනයක් තියෙනවා අප්පජානාති මේ තුනම ත්‍රිපරිවර්තය මේ තුනෙන් එක වචනයක්වත් ත්‍රිපිටක පරිවර්තකයෝ නිවැරදිව පරිවර්තනය කරලා නැහැ. පජානාති නිකම් මේ දැනගනි. දැනගනි කියන්නේ ජානතු. එච්චරම තමයි කියලා තියෙන්නේ. මේක තියෙනවා අඳුම වශයෙන් එක ලක්ෂ වාරයක් තියෙනවා ත්‍රිපිටකයේ ওই සූත්‍ර ධර්ම සියලුම සූත්‍රවල පජානාති නැති සූත්‍රයක් හොයන්න බැරි තරම්. හැබැයි එකම සූත්‍රයකවත් මේක නිවැරදිව පරිවර්තනය කරලා නැහැ සිංහලට පරිවර්තනය කළ මිනිස්සු. ඉතින් ඒක නිසා මේක තමා මේ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරුම වචනය. තමන් ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයට පටිච්ච වෙන්නේ අර මත්වීම නිසා. ඒ පටිච්ච වීම නිසා තමන් මත් වෙන බව දැනගන්න ඕන නම් නිවැරදිව අන්න පජානාති. ඒක දැනගන්න බැරි නම් නප්පජානාති. මේක හොඳට එහෙම කියලා ඒ අනුව ඒ මෙන් දෙක වෙන් කළා තේරුම් ගන්න බැරි පුද්ගලයා තමා මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු දේ මොකද්ද කියලා හෝ මෙනෙහි නොකළ යුතු දේ මොකක්ද කියලා හෝ ඒ නප්පජානි පුද්ගලයා අසුතවත් පුදග්ජන පුද්ගලයා දන්නේ තේරුමක් නැහැ. කරන දේ නිසා තමන්ට උරුම වන ඵල විපාකය මොකක්ද කියලා දන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයා තමා අසුතවත් පුදග්ජන පුද්ගලයා. සෝ එවන් පුද්ගලයා මනසිකරණීය ධම්මේ අප්පජානත්තු අමනසිකරණීය ධම්මේ අප්පජානත්තු. ඒ පුද්ගලයා ඒ කළ යුතු දේ කරලා ඒකෙන් නිදහස් වෙන්නෙත් නැහැ. ඒ වගේම නොකළ යුතු දේ අත්හැරලා ඒකෙන් නිදහස් වෙන්නෙත් නැහැ. එවන් පුද්ගලයා යේ ධම්මං ධම්ම න මනසිකරණීය තේ ධම්මේ මනසිකරු. නොකළ යුතු දේවල් මෙනෙහි කළා සංචේතනා පවත්වලා රෝධ ගහලා චිත්ත වීති පවත්වලා නොකළ යුතු දේ කරන ඒ වගේම කළ යුතු දේ නොකරන අසුතුවත් පුතග්ජන පුද්ගලයෙක්. එවන් ඒ මෙනෙහි කරන්න යුතු දහම නොදන්නා මෙනෙහි නොකළ යුතු දහම අත් නොහරින පුද්ගලයා යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතු අනුපන්නව කාමාසුභෝ උපජ්ජති. උපන්නව කාමාසු කාමාසුභෝ පවද්දති. එනිසා ඒ පුද්ගලයා තුළ නූපන් කාමාසව අනුසය හැටියට අලුතෙන් උපදිනවා. උපන් අනුසය ආසය හැටියට ඇතුලාන්තය තුළ වඩා වර්ධනය වෙනවා කාමාසව. ඒ වගේම භවආසව අවිද්‍යාසව තුනම ඒ වගේම ඒ නූපන් භවආසව උපදිනවා උපන් භවආසව පවද්දති වඩා වර්ධනය වෙනවා. නූපන් අවිද්‍යාසව උපදිනවා උපන් අවිද්‍යාසව වඩා වර්ධනය වෙනවා. දැන් මෙතන කාමාසව භවආසව අවිද්‍යාසව ගැන විතරයි කියන්නේ. තව එකක් තියෙනවා ඒක කියන්නේ නැහැ. මොකද්ද ඒක ඇයි නොකියන්නේ? මොකද්ද කියන්නේ නැත්තේ? දිට්ඨාසය. ඇයි ඒක නොකියන්නේ? මේ විග්‍රහය මේ විස්තරය කරන්නේ මොකටද? පළමුවෙන්ම එහෙමනම් මොකද්ද අපි අයින් කරගන්න ඕන? දිට්ඨාසය. දිට්ඨාසය වැරදියට දකින කම්මයි කාමාසව භවආසව අවිද්‍යාසව හිතක උපදින්නේ. මේ දිට්ඨාසය අර දිට්ඨිය සම්මාදිට්ඨියට පත් වුණාම ධම්මෝ සම්දිට්ඨිකෝ වුණාමයි මේ දිට්ඨාසය ඉවත් කරන්නේ. එහෙමනම් මෙතන ආසය හතරක් තියෙනවා. දිට්ඨාසය, කාමාසය, භවාසය, අවිද්‍යාසය. අපි මුලින්ම කෙනෙක් ඉවත් කරගත යුත්තේ දිට්ඨාසය. ඒක ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ දස්සනේන පහතබ්බා දැක්ම දෘෂ්ටිය ආකල්පය වෙනස් කර ගැනීමෙන්, යහපත් පැත්තට හරවා ගැනීමෙන්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ කතාව කියනවා. අර ඊගාවට අනිත් පැත්තත් කියනවා. කතමේච භික්කවේ ධම්මා මනසිකරව යමි මනස මෙනෙහි කළ යුතු ධම්ම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා නම්, මෙනෙහි නොකළ යුතු ධම්ම මෙනෙහි නොකරනවා නම්, යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතෝ අනුපන්නව කාමාසවන්න උපජ්ජಂತಿ අනුපන්නව භවාසවන්න උපජ්ජಂತಿ අනුපන්නව අවිජ්ජාසවන්න උපජ්ජಂತಿ. දෙපැත්තම කියනවා. අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය වෙන් කළ නොදන්නා පුද්ගලයාගේ අර අලුතෙන් අනුසය කාමාසය අනුසය භවාසය උපදින්නේ. ඒ වගේම යම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් අයෝනිසෝ මනසිකාරය දැනගෙන ඉවත් කරනවා නම් නොකර ඉන්නවා නම් ඒ පුද්ගලයා තුළ කාමාස අනුසය හැටියට උපදින්නේ නැහැ, භවාසය අනුසය හැටියට උපදින්නේ නැහැ, අවිජ්ජාසය අනුසය උපදින්නේ හැටියට උපදින්නේ නැහැ. ඒ වගේම අතීතයේ උපන් ආස අර කාමාසය එක පහියති, එක ප්‍රහාණය වෙලා ඉවත් වෙලා ගෙවිලා අවසන් වෙනවා. ඒ වගේමයි භවාසව, ඒ වගේමයි අවිජ්ජාසව. මේ දෙපැත්තම විග්‍රහ කළ බුදුහාමුදුරුවෝ ඊළඟට මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් නොදන්නා අසුතවත් පෘථග්ජන පුද්ගලයාගේ මේ ධිට්ඨිය සකස් වෙන ආකාරය, මේ ඔහුගේ හැසිරීම පිළිබඳව විග්‍රහයක් කරනවා. සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝතු අහෝසින් නුකෝ අහං අතීත මද්දානං, නනුකෝ අහෝසින් අතීත මද්දානං, කිං නුකෝ අහෝසින් අතීත මද්දානං, කතන්නුකෝ අහෝසින් අතීත මද්දානං, කිං හුත්වාකින් අහෝසිනුකෝ අහං අතීත මද්දානං. ඒ පුද්ගලයා අතීතයේ මම කොහේද හිටියේ, කවුරු වෙලා හිටියද, මොනවද කළේ අතීතයේ, මන් දැන් මේ අතීතය තුළ මොන ආකාරයේ වැඩ කටයුතු කළාද, මේ වගේ අතීතය තුළ දිට්ඨිගත වෙච්ච පුද්ගලයෙක් ඒ පුද්ගලයා. ඒ වගේම අතීතය කියන්නේ මේ ඊයේ අතීතය. අතීත අර උපජ්ජති ආත්මත් අතීතය. ඒ වගේම ඊයත් අතීතය. ඒ පුද්ගලයාට අර අතීතය තුළ දෘෂ්ටිගත වීම නිසා ඒ පුද්ගලයාට අර තමන්ගේ දෘෂ්ටිය දැක්ම පිරිසිදු කරගන්න බැරුව ඉන්න පුද්ගලයෙක්. දෙවැනි පුද්ගලයා භවිසාමිනුකෝ අහං අනාගත මද්දානං, නනුකෝ භවිසාමි අනාගත මද්දානං, කිංනුකෝ භවිසාමි අනාගත මද්දානං, කතන්නුකෝ භවිසාමි අනාගත මද්දානං, කිං උද්වා කිං භවිසාමිනුකෝ අහං අනාගත මද්දානං. ඒ පුද්ගලයා මම අපායට යයිද, මම දෙව්ලෝකෙට යයිද, මම අනාගතේ කවුරු වෙලා ඉපදීද, මට අනාගතේ මොනවා වෙයිද, දුක් විඳින්න වෙයිද, සැප විඳින්නවද, මේ ආකාරයට ඒ පුද්ගලයා අනාගතය තුළ දෘෂ්ටිගත වෙලා අතරමං වෙච්ච පුද්ගලයෙක්. ඒ පුද්ගලයාටත් අර සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න බෑ. තුන්වෙනි පුද්ගලයා එතරහිවා පච්චුප්පඤ්ඤ මද්දානං අජ්ජත්තං කතං කති හෝති අහන්නුකෝස්මි නනුකෝස්මි කිංනුකෝස්මි කතන්නුකෝස්මි අයන්නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති. මම කියලා කෙනෙක් ඉන්නවද, මම නැද්ද? ඔය බොහෝ මිනිස්සු කල්පනා කරන්නේ මේ මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද මම නෑ මේක අර වර්තමාන මොහොත තුල ඒ පුද්ගලයා අතරමං වෙලා දෘෂ්ටිගත වෙලා ඉන්න පුද්ගලයෙක් මේ ආකාරයට සියලු අසුතුත් පෘථග්ජන පුද්ගලයෝ එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වර්තමානයේ දෘෂ්ටිගත වෙලා කරන කියන හිතන සියලු දේ වැරදි දේ කරනවා නිවනට පරිබාහිර දේ නිවනට නොගැලපෙන දේ කරනවා තස්ස එවන් පුද්ගලෙක් එවන් අයෝනිසෝ මනසිකරෝතු ජන්නං දිට්ඨීනං අඤ්ඤතරං දිට්ඨි උප්පජ්ජති ජන්නං දිට්ඨින් කියන්නේ දිට්ඨි හයක් තුල එක්තරා දිෂ්ටියක් හෝ එකකට වැඩි දිෂ්ටියක් තුල හෝ ඒ පුද්ගලයා අතරමං වෙනවා අත්තිමේ අත්තාතිවා අස්ස සත්‍යතෝ චේතතෝ දිට්ඨින් උප්පජ්ජති අත්තිමේ අත්තාතිවා අර මඤ්ඤතාවය අස්මානිය තුල මමත්වය තුල අත්තිමේ අත්තා මම ඇති කියන වැරදි දෘෂ්ටියක් ඇති කරගන්න. ඒවගම නත්ති මේ අත්තා. අර මම නැතයි කියන දෘෂ්ටියකට දෘෂ්ටිගත වෙනවා. ඒවගම අත්තනාව අත්තානං සංඥානාමි තුන්වෙනි දෘෂ්ටිය. අත්තනාව අනත්තානං සංඥානම් මේ දුවතාවේ දෙපැත්තමයි හැම එකකම කියන්නේ. ඒවගම අනත්තනාව අත්තානං සංඥානාමි මේ ආකාරයට දිට්ඨිගත වූ පුද්ගලයා අත්ත අනත්ත අතර මමත්වය සහ මේ පැවැත්ම සහ ආත්මනාත්ම අතර දෘෂ්ටිගත වෙනවා. අතවා පනස්ස ඒවන් දිට්ඨි හෝති යෝමේ අයං අත්තා වදෝ වදෙයෝ තත්ත්‍ර තත්ත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකානං පටිසංවේදේති සෝ කෝ පන මේ අයං අත්තා නිච්චෝ දුව සස්සතෝ අවිපරිණාම ධම්මෝ සත්සති සමන් තත්තේව තස්සති. ඒ පුද්ගලයා එක්ක ආත්ම දෘෂ්ටියට එක්ක අර නිච්ච ඊශ්වරවාදයට එක්ක දුව දෘෂ්ටියට එක්ක සාස්වත දෘෂ්ටියට එමනම් උච්ඡේදවාදයට මේ ආදී වූ අර එදා නොයෙකුත් බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ තිබුණු අර නොයෙකුත් ආගම්වල තිබුණේ මේ වගේ දිට්ඨිගත වීමක්. මේ යම් දිෂ්ටියකට ඒ පුද්ගලයා දිට්ඨිගත වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා තුළ දිට්ඨි හයක් ඇති වෙනවා. දිට්ඨි හය ඉදං උච්චති භික්කවේ දිට්ඨිගතං පළවෙනි එක. දිට්ඨි ගහනං දෙවෙනි එක දිට්ඨි කාන්තාරං තුන්වෙනි එක දිට්ඨි විසූකං හතරවෙනි එක දිට්ඨි විපන්දිතං පස්වෙනි එක දිට්ඨි සංයෝජනං හයවෙනි එක. මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයාගේ වැරදි කල්පනාව නිසා වැරදි ක්‍රියාකාරීත්වය නිසා වැරදි දැක්ම නිසා මේ දිට්ටි හයම සමහර විට එක්ක කීපයක් හෝ අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ නිසා මේ දිට්ටියෙන් මිදී නිදහස් වෙන්න බැරුව දිට්ටි සංයෝජන සංයුත්තෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ න පරිමුච්ඡති ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති. ඒ පුද්ගලයාගේ ඒ දිට්ටි ගහන්නේ නිසා දිට්ටි සංයෝජන සංයුක්තව කටයුතු කිරීම නිසා ඒ පුද්ගලයාට මේ මිදි නිදහස් වෙන්න බෑ. න පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ ආදී වූ කිසිවකින් මිදී නිදහස් වෙන්න බැරුව දුකම නිර්වාණය කරගෙන දුකම හදාගෙන දුකෙහිම ඇලී ගලී ජීවත් වෙන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විග්‍රහය කළේ මේ විග්‍රහය තමයි සියලුම මේ දහම් අහලා මේ අරිය දහම අහලා මේ මග විවුර්ත කර නොගත් සියලුම පෝතුජනික පුද්ගලයෝ තුල මෙවන් දිට්ඨිගත වීමක් තියෙනවා. ඒ නිසා දුක නිර්මාණය කරගන්නේ තමන් බව දකින්නේ, දුක හදාගන්නේ තමන් බව දකින්නේ, දුකෙන් මිදෙන්න පුළුවන් බව දකින්නේ. ඒ නිසා දුකම නිර්මාණය කරගෙන හදාගෙන දුකේම ගැලී ගැලී දුක් විඳමින් ගමන යන අසුතවත් අනාරිය පුද්ගලයෙක්. ඒ පුද්ගලයා පිළිබඳව මේ විග්‍රහ කරලා ඊළඟට දැන් අනිත් පැත්ත විග්‍රහ කරනවා. සුතවා භික්කවේ අරියවකෝ අරියානං දස්සාභි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුයිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුයිනීතෝ. ඒ පුද්ගලයා සුතවත් අරිය ශාවකේ. සුතවත් අරිය ශාවකේ කියන්නේ අර සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානිය ලැබු සුතං සුසුතං බහුසුතං සුතදර විචතා පරිචිතා මනස උපක්කිතා මනසාන උපික්කිතා සුප්පටි විද්‍යා කරන කළ හැකි පුද්ගලයෙක් සුතවත් අරිය ශාවකය. ඒ පුද්ගලයා සුතං සුසුතං බහුසුතං සුතදර. මේ සුත කියන්නේ සුතවත් අරිය ශාවකය කියන්නේ මේ බහ අහපු මිනිස්සු නෙමේ, බන අහපු මිනිස්සු. බන කියන්නේ බව නසන, රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා අස්කල්ලා නසන මග අසා දැනගත් අය සුතවත් අරිය ශාවකයෝ. ඉතින් ඒක නිසා මේ බන තේරුම් ගන්න ඕන. බන කිව්වොත් බව නසන දහම, රාග බව, ද්වේෂ බව, මෝහ බව නසනදී, ලෝකෙ හදනදී, අඳුර හදනදී බහ. එනිසා බන සහ බහ දෙක නිවැරදිව වෙන් කළා තේරුම් නොගත්තොත් තමන් අහන්නේ යම් කිසි කෙනෙක්ගෙන් රේඩියෝ එකකින්, ගුවන් විදුලියකින්, ධර්ම දේශනාවකින්, බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් හෝ ප්‍රසිද්ධ දේශකයෙකුගෙන් හෝ කාගෙන් හෝ අහන්නේ බනද බහද කියන එක දෙපැත්ත තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයා සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඒ දේශනා කරන පුද්ගලයා දේශනා කරන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන ක්‍රමය නම් ඒක බන. ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව අර සකස් කරගන්න හදාගන්න දේ නම්, ලෝකෙ හදන දේ නම්, දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප ලබන ක්‍රමය නම් ඒක බහ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තමයි අරිය ධම්ම. අරිය කියන්නේ රිය ගමන අත්හරින. රිය ගමන කියන්නේ අනරිය කියන්නේ රිය ගමන දිගටම පවත්වාගෙන යන්න උපකාර වන දේ. බුදුහාමුදුරුවෝ අරිය පරිදේශන සූත්‍රයේ කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනාභි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේව. මම බෝසත් කාලේ බුද්ධත්වයට පත් වෙන්නට පෙර මට අරිය ධර්මයක්, අරිය සීලයක්, අරිය ප්‍රතිපදාවක්, අරිය මාර්ගයක්, අරිය මේ පිළිවෙතක් පිළිබඳව හොයමින් හිටියා මිසක් දැනගන්නට, අනුගමනය කරන්නට ලැබුණේ නැහැ. අනාභි සම්බුද්දස්ස අසම්බුද්දස්ස. ඉතින් ඒක නිසා මේ බව උදුරා දමන ක්‍රමය නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයෙක් සුතවත් අරිය ශාවකයෙක් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ මනසීකරණීය ධම්මේ පජානාති අමනසීකරණීය ධම්මේ පජානාති. තමන් වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට සිතුවිල්ලක් හිතනකොට ඒක කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් සුතවත් අරිය ශාවකය. ඒ වගේම ඒක තමන්ගේ වචනය ඒ කතාවකියාව ඉවත් කරන්න ඕන නම් ඒ අමනසිකරණීය ධම්මේ ඒකත් දන්නවා. ඒ නිසා නොකළ යුතු දේ නොකරන්න දන්නවා, කළ යුතු දේ කරන්න දන්නවා. කරණීය ධර්ම දන්නවා, අකරණීය ධර්ම දන්නවා. ඒ අනුව සෝ මනසීකරණීය ධම්මේ පජානත්වෝ අමනසිකරණීය ධම්මේ පජානත්වෝ ය ධම්මානම් ධම්මා මනසීකරණීයාත්තේ ධම්මේ මනසිකරෝති ය ධම්මේ තේ ධම්මේ අමනසිකරණීය ධර්ම වෙනම දන්නවා, මනසිකරණීය ධර්ම දන්නවා, කළ යුතු දේ දන්නවා, නොකළ යුතු දේ දන්නවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා යස්ස භික්කවේ ඒ පුද්ගලයා යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතෝ අනුපන්නාව කාමාසෝ න උප්පජ්ජති උපන්නව කාමාසෝ පහියති. එවගේම බවාසෝ අනුසය හැටියට න උප්පජ්ජති උපන්නව බවාසෝ පහියති අනුපන්නව අවිද්‍යාසෝ න උප්පජ්ජಂತಿ උපන්නව අවිද්‍යාසෝ පහියති. එනිසා කාමාසව බවාසව දිට්ඨාසව අලුතෙන් උපදිනවා තණ්හා අනුසය පටිඝානුසය අවිද්‍යා අනුසය හැටියට. අර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තණ්හා අනුසය පටිඝානුසය අවිද්‍යා අනුසය අලුතෙන් උපදවන්නේ අලුතෙන් උපදවන්නේ නැති නිසා අර අතීතයේ උපද්දවාගත්ත ඇතුල් කරගත්ත ආශය අර කාමාශය භවආශය අවිද්‍යාශව පහියන්ති ප්‍රහාණය වෙලා ගෙවිලා යනවා අලුතෙන් උපදින්නේ නැතිකොට. ඒ පුද්ගලයා සෝ හත්වෙනි කේදේ සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. එහෙමනම් මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වූ පුද්ගලයා සුතවත් අරිය ශාවකය තමාර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබූ පරම පවිත්‍ර සිරිසත් ධර්මය ශ්‍රවණය කළ පුද්ගලයා. ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම තමා මේ තමන්ගේ හිතට වචනයක් ක්‍රියාවක් කතාවක් එනකොටම කළ යුතු කරණීය ධර්ම දන්නවා, නොකළ යුතු අකරණීය ධර්ම ඉවත් කරනවා. එකයි ධම්මේ ධම්මානු ධම්ම පටිපදාව. ඒ අනුව සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝ යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා ධම්මෝ සම්දික්ඛෝ සම්ම දක්ඛාතා සම්මා දිට්ඨි මේ ත්‍රිපරිවට්ඨය පූර්ණ කරගන්නවා. ධම්මෝ සම්දික්ඛෝ සම්ම දක්ඛාතා සම්මා දිට්ඨි සම්මා දිට්ඨි තේරුම් ගත්ත පුද්ගලයා මේ හත්වෙනි කේදී තියෙන්නේ චතුරාර්ය සත්‍යම අවබෝධ කරගත්ත අරිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි සම්මා දිට්ඨියට පත්වීමයි ඒ වගේම අංග හතර සෝතාපට්ටි අංග හතර පූර්ණ කර ගැනීමයි සියලු දේම එකට සිද්ධ වෙන්නේ. සෝතාපට්ටි ඵලයට පත්වීම, සම්මාදිට්ඨියට පත්වීම, සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ කර ගැනීම, චතුරාර්ය සත්‍ය සම්පූර්ණ කර ගැනීම හතරම සුතවත්තාරිය ශ්‍රාවකය තුළ එකටම සිද්ධ වෙනවා. ඊළඟට තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලප්පතපර. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. සම්මාදිට්ඨියටපත් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අර අංග හතර සම්පූර්ණ කරගත් ගැනීමත් සමගයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලප්පරාමාස පහියන්ති. දැන් බුද්ධාගමේ කියා දෙන්නේ මේකේ අනිත් පැත්ත. මේක තමයි කන පිට ගහිල්ල කියන්නේ. දැන් බුද්ධාගමේ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස ඉවත් කිරීමෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. මේක බුද්ධ දේශනාවේ තියෙන්නේ අනිත් පැත්ත. ඉතින් ඒක නිසා අපි කවුරු හරි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස අයින් කරන්න උත්සාහ කරනවා නම් සම්මාදිටියටපත් නොවි එතෙන්දී කණපිට ගහලා තමයි වැඩ කරන්නේ. අර වලිගය අල්ලගෙන දඟරනවා වගේ වැඩ. ඉතින් ඒක නිසා මේක තියෙනවා පැහැදිලිව සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනනි පහියන්ති. පහියන්ති කියන්නේ ඉබේම ප්‍රහාණය වෙලා ඉවත් වෙලා ආස් වෙනවා. මේ සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තුනම එක වචනකින් කියනවා නම් සංසාර දෘෂ්ටිය. මොකද්ද සංසාර දෘෂ්ටිය? තමයි කොටස් තුනකට බෙදලා තියෙන්නේ. ඒකේ විරුද්ධ වචනේ තමයි සම්මා දෘෂ්ටිය. සං කිව්වේ රාගය, ద్వේෂය, මෝහය. මා කියන්නේ සහ මුලින්ම සදහටම මිදී නිදහස් වෙන නිවැරදි දැක්ම දෘෂ්ටිය. ඉතින් ඒක නිසා මේ දැක්මක් සම්මාදිට්ඨියක් නැතුව කෙනෙකුට දසනේන සහ පහතබ්බා කරන්න බෑ. මෙතනින් බුදුහාමුදුරුව දැන් මේ සෝතාපට්ටි ඵලයට පත්වෙන්නට අවශ්‍ය සියලුම දේ, සියලුම අංග, සියලුම කර්ම කාරණා විග්‍රහ කළා. මේ දස්සනේන ආසවා දස්සනේන පහතබ්බා. ඊළඟට සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙකුයි ඊළඟට ආසවා සංවරා පහතබ්බා. ආසවා සංවරා පහතබ්බා හැටියට විග්‍රහ කරලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය. දැන් ඒ පුද්ගලයාගේ ඉද භික්කවේ භික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහෙරති. චක්කු ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහෙරති. ඊළඟට පෘථග්ජන පුද්ගලයේ යං හිස්ස භික්කවේ චක්කු ඉන්ද්‍රිය අසංවරං අසංමුතස්ස විහෙරතෝ උපජ්ජේයුං ආසවා විඝාත පරිලාහ. ඝාතනය කරලා විනාශ කළ යුතු ආසව අලුතෙන් උපදිනවා අසංවර අසංමුත වැරදි ප්‍රතිපදාවක පිළිවෙතක හැසිරෙන පුද්ගලයාට. ඒ නිසා චක්කු ඉන්ද්‍රිය සංවර සංමුතස්ස කරගන්න ඕන. චක්කු ඉන්ද්‍රිය සංවරං සංමුතස්ස විහෙරතෝ ඒවන්තේ ආසවා විඝාත පරිලාහ න හොන්ති. නැවත නූපදින ලෙසම ආසය සංවර තත්ත්වයට පත් වෙන. ඒ වගේමයි සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය හය අර ආයතන හයක් හැටියටයි පෘථග්ජන පුද්ගලයාගේ අසංවර අසංමුතස්ස කිව්වේ ආයතන. දැන් සංවර සංඋදස්ස වුණාම ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රයන් හයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආසවා සංවරාපහතබ්බා හැටියට විග්‍රහ කළේ මේ ඇහැකණනාසය දිවකයමන තමන්ගේ වෙනක්ට කෙනෙකුගෙනම ඉන්ද්‍රයන් හයක් හැටියට තමන්ට පරිවර්තනය කරලා සංවර කරගෙන කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත්ත සංවරෝ තත්ත්වයට පත්වෙන්න පුළුවන්. ඊළඟට කතමේච භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. පටිසේවනා පහතබ්බා කිව්වේ මේ සිව් පසය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය හතර අපි පටිසේවනා පරිහරණය කරනකොට ඒ සිව් පසය පරිහරණය නොකර භාවිතා නොකර අර චීවර නැතුව විලිභා ගන්න හීතෙන් උෂ්ණෙන් මිදෙන්න බෑ. ආහාර නැතුව කය පවත්වාගෙන යන්න බෑ. දෙමිනකොට ආවට හිසට වහලක් ඕන සේනාසනයක්. ලෙඩක් රෝගයක් හැදුනොත් බේත් ඕන. මේක තමයි සිව්පසය. අපි මේ ශරීර කූඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ නැතුව අපිට මේ මග ඵල පූර්ණය කරගන්න බෑ. එනිසා මගඵල පූර්ණය කරගැනීමේ එකම චේතනාවෙන් අපි සිව්පසය පරිහරණය කරන්න ඕන, පාවිච්චි කරන්න ඕන. ණය නොවි ණය වෙනවා නම් එතන අර පටිසේවනා පහතබ්බා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට පිණ්ඩපාතේ හෝ යම් යෝගීවරයෙකුට පිණ්ඩපාත ලැබුණත්, චීවරයක් ලැබුණත්, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මේ මොනවා හෝ පරිහරණයට උපකාරකදී පරිස්කාර ලැබුණත් ඒ සියලු පරිස්කාර අපි පාවිච්චි කරන්නට පෙර ඒ පරිස්කාර පූජා කළ පින්වතුන්ටත් ඒ පින්වතුන්ගෙන් පින් බලාපොරොත්තු වන ඒ අයගේ අර ඥාතීන් පරදත්තූපජීවෙන්ටත් සියලු දෙනාටම කැපකොට පින් පවරා පින් අනුමෝදන් කර ඒක ඒ සිව්පසය පරිහරණය කිරීම පටිසේවනා පහ තබ්බ. සිව් පසය ප්‍රත්‍ය සංවරය තමා මෙතනදී විග්‍රහ කළේ. ඊළඟට කතමේච භික්කවේ ආසවා අදිවාසනා පහ තබ්බ. දැන් අදිවාසනා කියන්නේ අපි දැන් බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව පූජා කරන කොටත් අදිවාසේතු නොබන්ති. අදිවාසනා කියන්නේ ඉවසා විමසා මගහැරීම. දැන් අපි බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව කරනකොට බුද්ධ පූජාව ඉවසා වදාරනු මැනක කියන එක තමයි මේ බුද්ධ පූජාව පූජා කරලා කියන්නේ. ඉතින් ඒක නිසා අදිවාසනා කියන්නේ අපි බොහොම ගැඹුරින් හිතලා ඉවසා විමසා ප්‍රහාණය කළ යුතු, මගහැරිය යුතු දේ මොනවද? සීතස්ස, උන්නස්ස, දිගච්ඡාය පිපාස. බඩකින්න පිපාසය, සීත උෂ්ණ, ඒවා ස්වභාවික දේවල්. ඒවා අපි ඉවසා විමසා මගහැරියේ නැත්නම් පිපාසයක් ආවම වතුර ටිකක් බොන්න ඕන. බඩගින්නක් ආවම ඒ වෙනුවට අර යම් දෙයක් ගන්න ඕන. ඒ වගේම ධන්ස මකට වාතා සපසරින් සම්පස්සානම් මැසි මදුරුව නොයෙකුත් මේ කෘමි සතුන් වගේම සර්ප සතා සර්පයා මේ බොහෝ දෙයක ඉන්න පුළුවන්. ඒ වගේම දුරුත්තානම් දුරාගතානම් වචනපත දුරින් දුරු කරගත කළ යුතු නොයෙකුත් මිනිස්සු වචනපත කතා කර. ඒවත් අපි ඒකට ගැටෙන්න හොඳ නැහැ. බොහෝ මිනිස්සු නොයෙකුත් වැරදි වචන කියනවා. ඒවට අපි ගැටුනොත්, තරහ වුණොත් අපේ මගයි වැහෙන්නේ. ඉතින් ඒවට අපි ඉවසලා ඒ මිනිසුන්ට ඒව කතා කරගන්න දීලා අපි ඒවැන් දුරින් දුරි වෙන්ඩු. ඒවගේම උපන්නානං සාරිකානං වේදනානං දුක්කානන් තිබ්බානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අධිවාසක ජාතිකෝ හෝති. එනිසා නොයෙකුත් ආකාරයේ ශාරීරික වේදනා ඔළුව කැක්කුම බඩේ කැක්කුම තුවාල වෙලා මේ වගේ නොයෙකුත් දේවල් එන්න පුළුවන්. මේවත් අපි ඉවසලා අපේ මේ මග නිවැරදිව වඩාගෙන යන්න අවශ්‍ය සියලු දේ අමනාපයක් නොවී මනාප අමනාප කතාව වැරදි. ඉතින් ඒක නිසා අපි උපේක්ෂා සිටින් ඒවා ඉවසලා වැරදි දෙයින් මග හැරිලා හරි දේ කිරීම අර අදිවාසවා අදිවාසනා මේ පහතබ්බා. ඊළඟට තියෙනවා පරිවජ්ජනා පහතබ්බා. දැන් බුදුහාමුදුරුව මේ පරිවජ්ජනා පහතබ්බා ඉදිරිපත් කළේ ඒ යුගයේ ඒ කාලේ හැටියට. ඒ කාලේ අපි පරිවජ්ජනා පහතබ්බා කියන්නේ සම්පූර්ණයෙන්ම මග ඇරලා ඉවත් වෙලා අයින් වෙන්න ඕනේ. චණ්ඩං හත්තිං චණ්ඩං අස්සං චණ්ඩං ගෝණං චණ්ඩං කුක්කුරං. ඒකාරේ බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මය අහලා කර්මස්ථාන අරගෙන ගිහිල්ලා භාවනා කරනකොට නොයෙකුත් වල් අලි අස්වයෝ මේ වගේ ගෝන්නු බුරුක්කයෝ හිවල්ලු මේ වගේ නොයෙකුත් කැලෑ සත්තු හිටියා. ඒ අය මග හැරලා ඒ අය ඉන්න තැන්වලින් ඉවත් වෙලා ඒ අයටගෙන් කරදරයක් අනතුරක් නොවෙන ආකාරයට ඒ අයගෙන් ඉවත් වෙලා ඉන්න ඕන පරිවජ්ජනා පහතක්. ඒ වගේම අහිංකානුන් කණ්ඨකානං කණ්ඨකට්ටානං සොබ්බම් පපාතං චන්දනිකං ඔලිගල්ලං යථාරූපේ අනාසනේ නිසින්නං යථාරූපේ අගෝචරේ චරන්න. අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්න. දැන් ඒ කාලේ අර කැලෑ සත්තුන්ට අමතරව අනාසනේ නිසින්නම් මේ ශාසනයට විරුද්ධව නොයෙකුත් පරිබ්‍රාජිකයෝ නිගණ්ඨයෝ තීර්ථකයෝ නොයෙකුත් දේවල් කියනයි හිටියා. ඒ අය අනාසනේ නිසින්නම් ඒ වගේම අගෝචරේ චරන්න අර වැරදි ස්වරූපයෙන් ස්වභාවයෙන් නොයෙකුත් හැසිරෙන මිනිස්සු ගැන මේ කියන්නේ. එනිසා අනාසනේ නිසින්නම් යථාරූපේ අගෝචරේ චරන්නම් කියන්නේ අර ඊයේ සේවිතබ්බා සේවිතබ්බෙත් පුද්ගල කෙට්ටිබ්බා පුද්ගල පහනං දුයිදේනං වදාම්. ඒකම තමා අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම්. ඒ වගේම යථාරූපේ පාපකේ මිත්තේ භජන්ත. පාප මිත්‍රයන් භජනය කිරීම සහමුලින්ම පරිවජ්ජනා පහතබ්බා කරන්න ඕන. යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා වැරදි පිළිවෙතක හැසිරෙනවා නම් ඒ පුද්ගලයාට සමහර විට හොඳ බාර කියා දීලා කරන්න නැත්නම් අපිට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ගහගන්න එකට එක් කරන්න හයන්න හොඳ නෑ. ඒ අය අපි පරිවජ්ජනා පහතබ්බා කරලා ඒ අයගෙන් හිමින් සරියෙම තරහක් වෛරයක් නැතුව ඉවත් වෙන්න ඕන. ඒකයි පරිවජ්ජනා පහතබ්බා. සෝ තංච අනාසනං තංච අගෝචරන්තේච පාපකේ මිත්තේ කා යෝනිසෝ පරිවජ්ජ. ඒ අය පරිවජ්ජනා පහතබ්බා සහමුලින් මග හැරලා ඒ අයගෙන් මිදී නිදහස් වෙන්න ඕන. දැන් ඒ කාලේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය චණ්ඩං හත්තිං චණ්ඩං අස්සං වල්ලස්ස යෝගෝන්නු අලි මේ වගේ අය. නමුත් අද වෙනකොට මීට වඩා මේ පරිවජ්ජනා පහතබ්බා කරන්න ඕන නොයෙකුත් ආකාරයේ ඔය ෆේස්බුක් ඉන්ටර්නෙට් ඔයාගම රූපවාහිනී සන්නිවේදන මාර්ග නොයෙකුත් ඔය චැනල් තියෙන්නේ මේ ධර්මය කියලා නොයෙකුත් දේවල් කියන මේ වගේ දේවල්. ඒ වගේම ටෙලිෆෝන් ඔය පත්තර දේශපාලනය ඔය සංවිධාන තියන්නේ මේ සියලු දේ තමා ඔය අගෝචරය තරන්නම් අනාසනය විසින්නම්. ඒවා කිසි සේත්ම නිවනට බාධක මිසා උපකාරක දේවල් නෙමේ. ඉතින් ඒවත් තේරුම්ගන්න ඕන මේ පරිවජ්ජනා පහතබ්බා අද වන විට ඉතාමත්ම වැදගත් දෙයක්. ඊළඟට අන්තිමට විනෝදනා පහතබ්බා භාවනේ පහතබ්බට ඉස්සෙල්ලා දැන් මෙතෙකුවේ මේ බාහිර දේවල් විනෝදනා පහතබ්බා කියන්නේ අධ්‍යාත්මිකව එන වැරදි දීගම්වා. අර දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන මනෝමය කාය තුල තියෙන කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. ඒවා බාහිර බලවේගයක් නෙමේ, අධ්‍යාත්මිකවම තමා තුලින්ම අර දීර්ඝ සංසාරේ තමන් අර ගබඩා කරගෙන තියෙන ආශය අනුසය අනුව කාම විතක්ක විචාර එනවා. ප්‍රිය දේට ඒ වගේම ව්‍යාපාද විතක්ක විචාර එනවා. අප්‍රිය දේට, අමනාප දේට, අමීරි දේට ඒ වගේම විහිංසා විතක්ක විචාර එනවා. මේ මේවන් විතක්කයක් විචාරයක් ආවනම් ඒවා සියල්ලම නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ත කරෝති අනභාවං ගමේති. ඒක අපේ හිතෙන් අපි ඉවත් වෙනකම්ම අර නෙක්ඛම්ම සවිතක්ක සවිචාර ඒ වගේම අව්‍යාපාද මෙත්තානුසති සවිතක්ක සවිචාර අවිහිංසා සවිතක්ක සවිචාර මෙනෙහි කරන්න ඕන, අනුපස්තනා කරන්න ඕන. ඒ අනුව අර විනෝදනා පහතබ්බා පූර්ණය වෙනවා. අවසාන එක භාවනා පහතබ්බා අවසාන එක මිසක් පළවෙනි එක හෝ දෙවෙනි එක තුන්වෙනි එක නෙමෙයි භාවනේ පහතබ්. අද මේකත් කන පිට ගහගෙන. එනිසා අද මේ ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථානවල මේ මුල් හයම කිසිසේත් මොනක්වත් තේරුමක් කියාදීමක් නැහැ. ගිය ගමන් කර්මස්ථානයක් දෙනවා. හොඳට හුලන් ඇදලා පිටකොල්ලා අර නාසයක හුලන් රැල්ලට බල්ලා ඉන්න. මේක තමයි වැරද්ද. කනපිට ගහගත්තේ කියන්නේ මේකයි. ඉතින් ඒක නිසා භාවනීය පහතබ්බා කතමේජ භික්කවේ ආසවා භාවනා පහතබ්බා ඉද භික්කවේ භික්කු පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජංගය භාවනා කරනවා කියන්නේ නැවත ආනපාන සති සමාධිය පිහිටා යුගනද්දව කටයුතු කිරීමයි. සති සම්බොජ්ජංගය කියලා බුද්ධ දේශනාවේ කිව්වේ ආනපාන සති සමාධිය යුගනද්දව භාවිතා කිරීම භාවනා කිරීම. ඒ ආනපාන සති සමාධිය යුගනද්දව භාවනා කරනකොට සතර සතිපට්ඨානය පූර්ණ වෙලා සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. පූර්ණ වෙලා පුද්ගලයා තුළ විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, ඔස්සග්ග පරිණාමී කියන තත්ත්වයට පුද්ගලයා නිවෙනවා. ඒ අනුව සති සම්බොජ්ජංග පූර්ණ වෙලා ඒ පුද්ගලයා තුළ ඊට පස්සේ ධම්ම විචය සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ධම්ම විචය සම්බොජ්ජංගය පූර්ණ වුණාම විරිය සම්බොජ්ජංගය, ඊට පස්සේ පීති සම්බොජ්ජංගය, පස්සදී සමාධි උපේක්ඛා සම්බොජ්ජංගය, සත්ත සම්බොජ්ජංගය ම පූර්ණ වෙන්නේ ආනපාන සති සමාධිය යුගනද්දව නිවැරදිව දිගටම නොකඩවා අනුගමනය කිරීමෙන්. ඒ අනුව සබ්බ ආශව සංවර පරියාය පූර්ණය වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා තුළ මගඵල පූර්ණය වෙන්නට අවශ්‍ය සියලු කරුණු සම්පූර්ණ වෙනවා. අවසානම පේලි තුනේ තියෙනවා අයං උච්චති භික්කවේ භික්කු සබ්බාසව සංවර සංවුතෝ විහරති භික්කු සබ්බාසව සංවර සංවුතෝ විහරති අත්‍යච්චි තණ්හං මේ දැන් මේ සබ්බාසව සංවර මේ පරියාය පූර්ණ කරගත්ත පුද්ගලයාගේ අත්‍යච්චි හය දොරින් වැගිරෙන කෙලෙස් සහ මුලින්ම මින් ඉදිරියට නොඇගිරෙන ආකාරයට කපා දැමලා තණ්හං තණ්හක්කය කර තණ්හාව සහ මුලින්ම හිතෙන් කපා දමනවා තණ්හක්කයෝ විවත්තයි සංයෝජන මේ මෙතෙක්කල් අර සංවට්ට හැටියට රාග වටේ ද්වේෂ වටේ මෝහ වටේ එහෙම නැත්නම් සංයෝජන 10ක් හැටියට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටික රූප රාග රූප රාග මාන උද්දච්ච අවිද්‍යා දස සංයෝජනම විවත්තයි විවත්තයි කියන්නේ ඒ වට 10 කපලා ඒ වට 10ෙම මිදි නිදහසන විවට්ටේ ඥාන තුන්වෙනි එක සම්මා මානාභි සම්‍ය සම්මා මානාභි සම්‍ය කියන්නේ මේ නිවන් මඟ විවුර්ත කරගන්න අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගත්ත අන්තමකාසි දුක්ඛකාසි මේ දුක් පැවැත්ම අවසන් කළා මේ දුක් පැවැත්ම මින් ඉදිරියට උපේක්ඛාසිතින් ගෙනියනවා මිසක් මේක දුකයි හෝ සපයි හෝ කියලා අන්තයකට යන්නේ ඒ නිසා අන්තමකාසි දුක්ඛකාසි දුක්ඛකාසාති යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ සම්මා මානාභි සම්‍යා කියන එක තව දුරටත් විග්‍රහ කරගන්න විස්තර කරන්න 60 වෙනි පිටේ තියනවා මේක විග්‍රහ කරලා 60 වෙනි පිටේ තියෙනම අවසාන පේලි හතරේ අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං සති කායගතා යත්තු නිබ්බිදා බහුලෝභ අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ තතෝ මානාභි සමයා උපසන්තෝ චරිසති කොහොමද අසුභාය චිත්තං භාවේහි අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය භාවිතා කරලා ඒකග්ග සුසමාහිතං සති කායගතා සති කායගතා සති කිව්වේ මේ ආනපාන සති සමාධියේ පටිකූල මනසිකාරය යෝන්සු මනසිකාරය ධාතු මනසිකාරය ඒ අනුව මානානුසය මුජ්ජහ මාන අනුසය ඒ කියන්නේ අවිජ්ජා අනුසය කොටසක් තියෙනවා තව මාන අනුසය මානානුසය මුජ්ජහ කිව්වේ මුලින්ම කපා ඉවත් කිරීමෙන් තතෝ මාන අභිසමයා උපසන්තෝ චරිස්සති එනිසා මේ සම්මා කියන වචනේ තමයි අර ওই විග්‍රහයෙන් කරලා තියෙන්නේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් තුනෙන්ම මිදි නිදහස්ව ලබන මානාභි සමය තමයි නිවන නිවනට තවත් වචනයක් සම්මා මානාභි සමය මේ අනුව මේ සබ්බාසව සංවර පර්යාය සූත්‍රය සියලු අතිම්ම සරල ආකාරයට තමන්ගේ හිතේ උපදින මේ ආශය අනුසය සියලු දේ ඉවත් කරලා ගිහියෙකුටත් පැවිද්දෙකුටත් දෙපිරිසටම ගැළපෙන විදිහට බුදුහාමුදුරුව සබ්බාසව සංවර පර්යාය සූත්‍රය පරියාප්ති දේශනාවක් හැටියට දේශනා කළා. හොඳයි දැන් 9:20 වෙලාව තව පැය එකමාරක් තියෙනවා 10:45 දක්වා ඕන කෙනෙකුට අද තවත් දුරටත් ප්‍රශ්න අහන්න තියෙනවා නම් කරුණු දැනගන්න තියෙනවා නම් ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න අවස්ථාව. දැන් කොහොම හරි තුන්වෙනි දවසටත් ඇවිල්ලා තියෙනවා තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම සුළු ගාණක් විතරයි දවස්. දවස් 6 දන්නේම නැතුව ඉවර වෙලා යනවා. ඉතින් ඒක නිසා දැන් අද හවස මහා සතරහිතපට්ඨාන සූත්‍රයේ අනික් කොටසත් අවසන් කළාම මේ පින්වතුන් හොඳට දැනුවත් කළා. සුතවත් අරිය ශාවකයෝ වෙලා තියෙනවා. හැබැයි සුතවත් අරිය ශාවකයා වුණාට හරියන්නේ කරගත යුතු දේ තව හුඟක් තියෙනවා. මොකද්ද? අර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නැවැත්වීමත් ඒ වගේම ධම්ම අනුධම්ම පටිපදාවෙහි හැසිරෙන්නට පුරුදු වීම. ඒ දෙකම ඉතුරු වෙලා තියෙනවා. එක් ධම්මානුධම්ම පටිපදාවේ ඇතිරෙනකොට තමයි මේ ආසය අර ඉන්ද්‍රිය සංවරය අර ප්‍රත්‍ය සංවරය අර අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා භාවනේ පහතබ්බා සිද්ධ වෙන්නේ.
ගෞරවණීය අරහතුන් වහන්ස මට දැනෙන්නේ අද දවසේ මේ සබ්බාසව පරියාය සූත්‍ර දේශනාව යම්කිසි කෙනෙකුට තමා දෙස හැරිලා බලලා ඒ අසුතවත් පෘථග්ජන භාවයෙන් මිදීම සඳහා තමා දෙස බැලීමට කරන ලද මහා අනාවරණයක් විදියටයි මට ඒක දැනෙන්නේ. ඒ කියන්නේ මේ දවස් ගණනාවක් මම පිට අවස්ථා කීපයකට කලිනුත් මේ සූත්‍රය ඔබ වහන්සේ අභිමුඛවම ශ්‍රවණය කළත් අද විතර ඒක මට දැනුණු දවසක් නැහැ කියලායි මට තේරෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මහා පින්බිම තුල සිටමින් අපිට කරන ලද ඒ මහා අනාවරණය මගේම වචන වලින් මට කියනවනම් මට හිතෙන්නේ මම දන්නේ නැහැ ඒ උපමාව මොන තරම් දුරට ගැලපෙනවද කියලා. මට දැනෙන්නේ මා දෙසම අංශක 360කින්ම හැරි බැලීමට කරන ලද අනාවරණයක් ලෙසයි. ඒ එකම දොර ඇර ගැනීම අසුතවත් පෘථග්ජන බැවින් මිදීම සඳහා ඔබ වහන්සේ විසින්නේ කරන ලද අනාවරණය මම හිතන්නේ ඒකට වචන මාතුර නැහැ කියන්නට. ඒක මගේ මම දැනගන්න කැමති ස්වාමීන් වහන්ස මා ඒ මට දැනෙන ඒ උපමාව මොනතරම් දුරට ගැලපෙනවද කියලා. ඒ වගේම
ඒක තම තමන්ම තේරුම් ගන්න ඕන. දැන් මේක අනුන් දිහා බලලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කිසිසේ අනුන්ගේ ලෝකයේ දිහා බලලා අනුන් දිහා බලලා වෙනත් පුද්ගලයේ දිහා බලලා අරහතුන් වහන්සේ කෙනෙක් හෝ බුදු කෙනෙක් හෝ දැක්කලා මේක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුද දිහාද බලන්න ඕනේ? අර ඥානතෝ පසතෝ කියලා දෙවෙනි වචනයක් තිබ්බනේ. පස්සතෝ කියන්නේ මොකෝ? යෝ පටිච්ච සමුප්පාදම් පස්සති. සෝ ධම්මං පස්සති. ඒ නිසා මේ පස්සතෝ කියන්නේ පසක් කොට දකින්නවා කියන්නේ තමා තුලින් තමා විසින් තමාගේ මේ ක්‍රියාකාරීත්වයම බලන එකයි. ඒක යෝනිසෝ මනසිකාරයෙන්ද කරන්නේ? ඒක අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන එක තව කෙනෙකුට පේන්නේ නෑ. තමන්ට ඒක හොඳට වැටහෙන්න ඕන. හැබැයි අර පෘථග්ජන පුද්ගලයෙක් ප්‍රියදේට ඇලිනවා නම් ඒකෙන් ප්‍රියදෙන් ආස්වාදයක් ලබනවා නම් ඒ පුද්ගලයා අන්ධ වෙනවා. ඒ පුද්ගලයාට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්න බෑ. ඒ පුද්ගලයා කරන දේ ප්‍රතිඵල ඒ පුද්ගලයාට පේන්නේ නෑ. ඒක නිසා ඒ පුද්ගලයා අර අසුතවත් පෘථග්ජනයෙක්. ඒ පුද්ගලයා ප්‍රිය දෙයට ඇලෙනවා. පංචස්කන්ධයම ප්‍රියමනාපතේ මිහිරිතේ උපාදානය කරගන්නවා, අල්ලගන්නවා, අයිති කරගන්නවා, එකතු කරගන්නවා, ගොඩ ගහගන්නවා. ඒ පුද්ගලයාට බරක්, බයක්, බැම්මක් සියලු දේට. ඉතින් ඒක නිසා කාගවත් වරදක් නෙමෙයි මේක. ඒ පුද්ගලයාගේ අසුතවත් බව, ඒ පුද්ගලයාගේ වැරදි හැසිරීම, ඒ පුද්ගලයාගේ අයෝනිසෝ මනසිකාරය. ඉතින් ඒක කාටවත් වරදක් දෝෂයක් කියන්න පුළුවන් කමන්නේ. තමන් තමාටම තේරුම් ගන්න ඕන. තමන් කල්පනා කරන්නේ, කටයුතු කරන්නේ, ක්‍රියා කරන්නේ, කතා කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද? අඩු ගානේ මේ දෙපැත්ත දුවතාවය තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයාට මාර්ගය විවර වෙනවා. මාර්ගය කවදක්වත් වැහෙන්නේ නැහැ.
ගරු අරහතුන් වහන්ස, සමුදේ ධර්මයේ ඉපදෙනකොට පංච නීවර එකවරම ඉපදෙනවද?
මොකද්ද
සමුදේ ඉපදෙනකොට පංච නීවර එකවර
ඉපදෙනවද? එකවරම පහම ඉපදෙනවා.
එතකොට
පහේම තියෙන්නේ එකම අදහසක්. පංච නීවරණ ධර්ම කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ওই පහේම තියෙන්නේ ඉච්ඡ. ওই පහේම තියෙන්නේ මොකද්ද? කැමැත්ත. ඉච්ඡ. කාම, ඉච්ඡ, අන්ද. කාමච්ඡන්දේ කියන එක වචන තුනක් තියෙනවා. කාම, ඉච්ඡ, අන්ද. අර කය රමණීය කිරීමේ කැමැත්ත නිසා, ඉච්ඡ නිසා අන්ද වෙන වැඩ කරනවා. ඒකයි කාමච්ඡන්දේ. ඔකේ තියෙන ඉච්ඡ, කාම, ඉච්ඡ, අන්ද, කාමච්ඡන්ද වුණා. ඒක අපි ඒ කැමැත්තෙන් අය කාම රමණීය කරන්නේ යමක් උපාදානය කරගත්තාම ඒක ඒ ස්වરૂපෙන් ස්වභාවයෙන් කවදක්වත් පවතින්නේ නැහැ. නියාම ධර්මයක් තියෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාව විපරිණාම. විපරිණාමයටපත් වෙන නිසා අර කාමච්ඡන්දය ව්‍යාපාදයේ බවටපත් වෙනවා. කාමච්ඡන්දයක් නැත්නම් ව්‍යාපාදයේ බවටපත් වෙනවා. ඒ දෙකේ එකතුව නිසා තීන මිද්දේ පුද්ගලයා තුළ මත්වීම ඇති වෙනවා. ඒ තුනේ එකතුව නිසා උද්දීච්ච, කුක්කුච්ච, ඉච්ච, ඒ දෙකම ඉච්ච. පස්වෙනි එක විචිකිච්ච, ඒත් ඉච්ච. මේ නිසා මේ පහම ඔය ඉච්ච නිසා එකක්, කාමච්ඡන්දේ නිසා පහම. එතකොට පහම එකට මේ උපදිනවා. නැති වුණොත් පහම නැති වෙනවා. ඒකත් ඒකත් ඒ වගේමයි සියලු දේ. දැන් මේ පංචස්කන්ධයම අපි පහකට බෙදුවට එකක් නැති වුණොත් රූප නිරෝධෝ සියලු දේ නිරෝධෝ.
අවසරයි ගෞරවනීය අරහතන් වහන්ස, මා මෙතෙක් කල් ඔබ වහන්සේ සමගම මේ ධර්ම කථනයේ යම් යම් අවබෝධාත්මකයක් නොලබූ අවබෝධාත්මකයක් ලබා තිබෙනවා. අපි දන්නවා මේ ධම්මචක්ක සූත්‍රයේ එන කාරණා තුනක්, කාම සුකල්‍යාණ යෝගය සහ අත්ත කිලමතාණ යෝගය. ඒ අතරට දමලා තියෙන මේ බුද්ධාගම කියන විෂයමට සහ ධර්මාවබෝධය ලබා දෙන්න කියලා මේ වැල. ඒ වැල තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන එක. මැදුම් පිළිවෙත කියන එක.
දැන්
මේ මැදුම් පිළිවෙත ස්වාමීන් වහන්සේ
නෑ මෙහෙමයි. මජ්ක්‍ධිමා ප්‍රතිපදා භගවතේන අභිසම්බුද්ධා. කතමේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි. හරිද?
එහෙමයි.
මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එකේ කිසිසේත්ම වරදක් නැහැ. ඒක බුද්ධ දේශනාව, බුදු ධර්මය. භගවතේන අභිසම්බුද්ධා. ඒක නෙමේ වරද. පෘථග්ජන පුද්ගලයෝ කවුද මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා සිංහලට පරිවර්තනය කළේ, ඉංග්‍රීසියට පරිවර්තනය කළේ කියලා ඉතිහාසය හොයන්න ඕන. කවුද මේක කළේ? මේ මහත්තයා දැනගන්න ඕනේ. අනුරාධපුරයේදී ඔය මජ්ක්‍ධිමා යුගයේදී ඔය මජ්ක්‍ධිමා ප්‍රතිපදා කවුරුත් මේ වගේ වැරදි විදිහට පරිවර්තනය කළේ නැහැ. පොළොන්නරුව, දඹදෙණි, කුරුණෑගල, ගම්පොළ, රයිගම, කෝට්ටේ කොහෙදිවත් පරිවර්තනය කළේ නැහැ. අර කෑගල්ල තිබුණු පුස්කොළ ත්‍රිපිටක පොත් සිංහල හාමුදුරුවරු සිංහල පන්සල් සිංහල තල්පත්වල ලියූ මේ පුස්කොළ පොත් ටික අර මාතුල අලුලනේ කෑගල්ලේ මාතුල අලුලනේ තිබිච්ච ටික කෑගල්ලේ උපදිසාපතිව හිටි ජෝර්ජ් ටර්න කියන සුද්දා සුදු මහත්තයා එංගලන්තෙට අරන් ගිහිල්ලා නැවක පටවගෙන එංගලන්තෙදි තව ජේම්ස් ප්‍රින්සස් කියන තවත් සුද්දෙකුත් එකතු කරගෙන කෑගල්ලෙන් මේ එක්කන් ගියා රතනසාර කියලා පෘථග්ජන ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි සිවුදාගත්ත එක්කෙනෙක්. තවත් අප්පුහාමි කියලා හතර දෙනෙක් හිටියා. මේකේ අර ජෝජ්ජන පරිවර්තනය කරපු ඉංග්‍රීසි පරිවර්තනය හතර දෙනාගේම නම් තියෙනවා. ඒක එංගලන්තේ කෞතුකාගාරයේ අදත් අත්පිටපතක් තියෙනවා. මේ මජ්ක්‍ධිමා පටිපදා කියන එක අර සිංහල මිනිස්සුන්ගෙන් අහගෙන සුද්ධා පරිවර්තනය කළා මිඩල් පාත්. මොකද්ද පරිවර්තනය කළේ? මිඩල් පාත්. මේක කිසිසේත්ම මිඩල් පාත් නෙමෙයි. මිඩල් පාත් කියන එක ඊට පස්සේ ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරනකොට අර සොයිසා කියන මහත්තයෙක් සහ ඊට පස්සේ 54 ත්‍රිපිටක අර පරිවර්තක මණ්ඩලයත් මේ මිඩල් පාත් කියන එක මැදුම් පිළිවෙත මැදමාවට මධ්‍යම ප්‍රතිපදාව කියලා කිසි ධර්ම අර්ථයක් තේරුම් නොගෙන වැරදියට පරිවර්තනය කළා. මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ වචන තුනක්. මජ්ජ කියන්නේ මත්වීම. මොකද්ද මද? මද 21ක් බුදුහාමුදුරුව විභංග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. රාග මද, ද්වේෂ මද, මෝහ මද, බල මද, නිල මද, කුල මද, ධන මද, යොබ්බන මග, මේවා තන මද, මේ විදිහට නිල මද 21ක් තියෙනවා. මද මත්වීම. මේ මද කියන එකේ ඇලපිල්ලක් එකතු කළා. මොකද කළේ? මද කියන එකට මද කියන්නේ මත් වෙනවා, මජ්ජ කියන්නේ මත්වීම, මා කියන්නේ ඒ මත්වීමේ මිදී නිදහස්වන්නට කළ යුතු අනුගමනය කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා. මේක සුද්ධ තමයි මේ වැරදියට පරිවර්තනය කළේ. සුද්ධ කළා නම් ඒක සිංහල මිනිස්සු බොහොම අර ඉහ මුදුනෙන් පිළිගත්තන්නේ රටින් එන බඩු වැඩ. ඒක නිසා සුද්ධ පරිවර්තනය කළාම සිංහල මිනිහා මේක මිඩල් පාත් නේන්නම් හරි නේන්නම් කියලා මේක සිංහලට පරිවර්තනය කළා. ඕක අද වෙනකන් අපිට තව හදන්න බැරි වුණා. මේ මද කියන එකට ඇලපිල්ලක් එකතු කළා. බුද්ධ ධර්මයම විකෘති වුණා, විනාශ වුණා. අද ඔක්කොම මිනිස්සු බෞද්ධයෝ මැද පිළිවෙතක් මැදක් හොයනවා. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. මේකෙ තියෙන්නේ මේ අනුයෝග දෙකක් අත්හැරලා කාමසුකල්ලිකා අනුයෝගෝ අත්තකිලමතා අනුයෝගෝ උබෝ අන්තෝ අනුපගම්. මොක උබෝ අන්තෝ කිව්වාම හිතුවා මේක මැද කියලා. දැන් අපි මෙහෙම තියෙනවානේ, මේ එකාන්තයක්, මේ එකාන්තයක්. දැන් මේ අන්තයේ මෙතෙන්ට එනකන් තියෙනවා, මේ අන්තයේ මෙතෙන්ට එනකන් තියෙනවා. තව කෙස් ගහක ප්‍රමාණයක් හෝ ඉතුරු වෙලා තියෙනවා නම් එක්කෝ මේ අන්තයට එක්කෝ මේ අන්තයට අයිති වෙනවා මිසක් මැදක් නැහැ. මැද තියෙන ශුන්‍යතාවය. ශුන්‍යතාවය කියන්නේ මජ්ක්‍ධිමා පටිපදා. මද වීමෙන්, මත් වීමෙන් සහ මුලින්ම සදහටම මිදී නිදහස් වීම මජ්ක්‍ධිමා පටිපදා.
එසේමයි. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ දැනගත යුතුයි, සම්මා කම්මන්ත යනු කර්මයේ අගද, එහෙම නැත්නම් කර්ම කර්මාන්තය කියන එක මේ
කම්ම අන්ත කිරීම, කම්මක්ඛය කිරීම. කම්ම අන්ත කිරීම මිසක් කර්මාන්ත නෙමෙයි. ඔකට අද පරිවර්තනය කළ තියෙන හොඳ යහපත් කර්මාන්ත. ඒක නෙමෙයි සංමා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙලා මේ පුණ්‍ය කර්ම පාප කම්ම අකුසල කම්ම සියලු දේ අන්ත කිරීම සම්මා කම්මන්ත. තේරුණාද? නැතුව කර්මාන්ත එහෙම නෙමෙයි. අද ඔක්කොම මේ කන පිට ගහලා පරිවර්තනය කරගත්තට පස්සේ මේ ධර්මයේ අට ධර්ම නිරුක්ති තේරුම් ගන්න බැරුව බලන්නකො විකාරයක් වෙලා තියලා තියෙන්නේ. දැන් ඔය උංගාත්යන් වල සම්මා කම්මන්ත කිව්වහම යහපත් කර්මාන්ත කියන එක තමයි අදත් ඔය හවසට අහන්නකො බෞද්ධය චැනල් හරි මොනවා හරි ඔක්කොම කියන්නේ මොනවද? සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත කරන්න ඕන. ඒකක් නෙමෙයි මේ කියන්නේ. කර්මාන්ත කරන්න බුදුහාමුදුරුවෝ එපැයි කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ අකුසල කම්ම කුසල කම්ම මේ පුණ්‍ය කර්ම අකුසල කම්ම පාප කර්ම අන්ත කරන්න නවත්තන්න ඉවත් කරන්න අයින් කරන්න අස් කරන්න කියලා. නැතුව කර්මාන්ත කරන කතාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ.
එහෙමයි. පටිසංකා යෝනිසෝ පටිසේවාමි තීවරාණ කියලා මේ සාමාන්‍යයෙන් අපේ ළමේ පැවිදි බවට පත් කරනකොට මේ වාක්‍ය කියවනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ වාක්‍යයෙන් සඳහන් කරන්නේ මේ පටිග සංක 6 සංවුතෝ කියන භාවයට පත් කර ගැනීම නේද?
ඔව්, සංවර සංවුත භාවයට. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර භාවයට වගේම මෙතන කියන්නේ ප්‍රත්‍ය සංවරය. අපි මේ මහණ උන දවසේ ඉඳන් පරපටිබද්ධාමේ ජීවිත කාටි. මොකද්ද පරපටිබද්ධාමේ ජීවිත කාටි? අනුන් දෙන දෙයින් යැපෙන පුද්ගලයන් බවට පත් වෙනවා. පබ්බජ්ජා ඌගමම්ම, පැවිදි ඌගමම්. ඉතින් ඒ අනුන් දෙන දෙයෙන් යැපෙන තත්ත්වයට පත් වුණහම අපි ඒ අනුන් දෙන දෙයට ණය නොවි පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. හරියටම අවංක සිටින්, පිරිසිදු සිටින් ඒ ණයෙන් මිදී නිදහස් වෙන ක්‍රමය දැනගෙන ඒ අනුව කටයුතු කිරීම පටිසංකායෝ නිසා මානසිකාර්ය ඒක ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය කීම කියලා අද කියනවා. නමුත් නයෙන් මිදී නිදහස් වීමයි පටිසංකා යෝනිසෝ මනසිකාරය. අපි පිණ්ඩපාතය පිනක් වළඳන්නට පෙර අපි ඒ පිණ්ඩපාතය පූජා කරපු අයට, දාන්නේ පූජා කරපු අයටත්, ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන, ඒ අයගෙන් යැපෙන සියලුම දෙනාටත් තුන්සිත පහදාගෙන පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා නයෙන් මිදී නිදහස් වෙලා පමණක් පිණ්ඩපාත චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය පරිහරණය කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ. එතකොට ණය වෙන්නේ නැහැ. මොකද ණය වෙනවා පිණ්ඩපාත අර ගන්න ඉස්සෙල්ලා ඔය පින්දීම පින්පවැරීම පින් අනුමෝදන් කිරීම කළේ නැත්නම්. බෙදාගෙන කෑවොත් එතෙන්දි විකල් වූ සිතකින් ගන්න භාවිතා කරන්න. ඒ නිසා කවුරු හරි එක ඒ පිණ්ඩපාතය බෙදනවා, පූජා කරනවා, ගෙනාපු පින්වලට. ඉතින් ඒක නිසා මේක හුඟක් දේවල් තියෙනවා.
අවසරයි අරහතුන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ විනෝදනා පහතබ්බා කියන තැන වර්තමානයේට ගලපන්න සුදුසු නැද්ද?
වර්තමාන මොහොතට තමයි ගලපන්නේ විනෝදනා පහතබ්බා. වර්තමාන මොහොතේ කාම හිතක්යක් විචාරයක් ආවොත් මොකද කරන්න ඕන? විනෝදේති පජහති ව්‍යාම්තිකරෝති අනභවංගමී. ඒ මොහොතේම අර කාම හිතක් විචාරය ඉවත් කරන එකම සංසක් ආනපාන සති සමාධි.
ඒකම සංසාර අතීත සංසාරේවත් එකතු
වෙනවා. අතීත සංසාර කතාවක් නැහැ. මේ දැන් අපි කොයි මොහොතේද මේ කාම විතක්කයක් විචාරයක් ආවේ? වර්තමාන මොහොතේ. ඒවා අතීතේ තැන්පත් කරගත්ත නිසායි ආවේ. නමුත් අතීත කතාවක් නෙමෙයි මේක. වර්තමාන මොහොතේ කාම විතක්කයක් විචාරයක්, ව්‍යාපාද විතක්කයක් විචාරයක්, විහිංසා විතක්කයක් විචාරයක් වෙනවා නම් ඒ උපදුන මොහොතේම ඒ උපදිම එතෙන්දිම ප්‍රහාණය කළා, අයින් කළා, එතෙන්දිම නිරෝධ කරන්න ඕන. එතනම ආනපාන සත්‍ය සමාධිය යුගනද්දව භාවනා කරන්න
ඕනේ. එහෙමයි. ඊළඟට මේ භාවනා පහතබ්බ කියන තැනද මේ සති සම්බොජ්ජංගේ ප්‍රධාන කරලා තියෙන
මොකද්ද? ඒක තමයි දැන් සති සම්බොජ්ජංගේ තමයි වැඩින්නේ ආනපාන සත්‍ය සමාධිය වැඩෙනකොට වැඩින්නේ මොකද්ද? සති සම්බොජ්ජංගේ. ආනපාන සත්‍ය සමාධිය ප්‍රගුණ කර ගැනීම තමයි බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 599 එක කිව්වා. ආනපාන සත්‍ය සමාධි බුබ්බේ මේ බිකමේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ. එකම ධර්මය සති සම්බොජ්ජංගය සත්‍ය සම්බොජ්ජංග වැඩෙන්ම උපකාරක එකම ධර්මය සතරාජපට්ඨානය වැඩෙන්න එකම ධර්මය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න එකම ධර්මය ආනපාන සති සමාධියේ පිහිටීම. ඉතින් මෙච්චර මේ බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 599කම කියලා තියෙද්දි ඊට පස්සේ තව ඒ කාලේ හිටිය බික්කු උනොත් මේක ඇහුවා. ඒකනේ අර ද්විතීය බික්කු සූත්‍රයේ බුදුහාමුදුරන්ට දේශනා කරලා කියන්න උනේ පැහැදිලිවම මේ එකම ධර්මය ආනපාන සති සමාධිය. ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව බුද්ධ දේශනාවට අනුකූලව භාවනා කරනවා නම් සතර සතිපට්ඨානය සත්‍යබොජ්ජංග සියලු දේ පූර්ණ වෙලා මගඵල පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය පූර්ණ වෙනවා කියලාම කියලා තියෙනවා ද්විතීය බික්කු සූත්‍රය. හැබැයි වෙනස් කළේ මොකද්ද? ආනපාන සති සමාධිය කියන්නේ අස්සපස්ස කියන්නේ උලන් ඇදීම් පිට කිරීම කියලා වෙනස් කළා. ඉතින් දැන් මෙතන ඉන්නවද අවුරුදු 7ක් උලන් නොඇදීපු කෙනෙක්? එහෙනම් මගඵල ලැබලා ඔක්කොම විද්‍යා විමුක්තිය පූර්ණ වෙන්න එපා. එහෙනම් තේරුම් ගන්න ඕන මේ හුලං ඇදීම පිටකිරීම වායෝ කසිනය. ඒක ප්‍රාණයාම ආනපාන භාවනාව. එකත් භාවනාව. බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ ප්‍රාණයාම භාවනාව ආනපාන කළා. ඒක හරි. නමුත් බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මේක වෙනස් කළා. මේක අස්සපස්ස සබ්බ පාප පස්ස කුසල අස්ස හැටියට වෙනස් කළා. මහා රාහුල වාද සූත්‍රයේ පැහැදිලිව අකුරෙන් විග්‍රහ කරලා තියෙනවා ආනපාන සති සමාධිය කියන්නේ මෙන්න මේ දෙපැත්ත. අර මෙත්තං හිතේ රාහුල, කරුණං හිතේ රාහුල, මුදිතං, උපේක්ඛා, අසුභං, අනිච්ඡං, මේ අනිත්‍ය සංඥා මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට. ආනපාන අස්සපස්ස දෙපැත්ත මෙච්චර කියලා තාම හුලං අදිනවා පිට කරනවා.
ආශ්‍රය ස්වාමීන් වහන්සේ මේ සති සම්බොජ්ජංගෙන් සම්බොජ්ජංගේ කියවේ මේ හේතුඵල සති සම්බොජ්ජංගේ වඩන්න
හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලා ආනපාන සති සමාධිය වඩනවා සති සම්බොජ්ජංගේ පූර්ණ වෙනවා.
ගෞරවනීය අරහතුන් වහන්ස, අවසරයි. මේ අපි යුද්ධකදී සෙබළු අණකිරීමක් තුළින් සතුරු එය ඒ ඇත්වතින් ඝාතනය වෙනවා, සතුරු නැසීමක් සිද්ධ වෙනවා. ඒ තුළදී සෙබළුන්ට ප්‍රාණඝාතයේ අකුසලයේ සිද්ධ වෙනවද? එහෙම සිද්ධ වෙනවා නම් ඒ අකුසලයේ අහෝසි කර්මය බවට පත් කරගන්නේ කොහොමද?
දැන් මෙතන කර්ම විපාකයක් පූර්ණය වෙන්න කරුණු පහක් පූර්ණ වෙන ඕන, කර්මපතේ සම්පූර්ණ වෙන්න ඕන. නමුත් මේ සෙබළු කර්මපතේ පූර්ණ වෙන දෙයක් කරලා නැහැ. අනුන්ගේ නියෝගයක් අනුව, අනුන්ගේ විධානයක් අනුව, ඒ විධානයට අවනත වීමක් අනුවයි ඒ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කර්මපතයක් සම්පූර්ණ වෙන්න නම් සියලු කර්මවලට මේක අදාළයි. දැන් අපි චේතනාවක් තියෙන්න ඕන. අපි ගම්මුකෝ ප්‍රාණඝාතයක්ම අරගත්තොත් සතෙක් මැරීමේ හෝ පුද්ගලයෙක් මැරීමේ චේතනාවක් තියෙන්න ඕන. සමහර විට මස් රස බැලීමේ, මස් කෑමේ චේතනාවක් අනුව සතෙක් මැඩීමේ චේතනාවක් ඇති වෙනවා. දෙක, ඒ සතා මරන්න උපක්‍රමයක් යොදනවා. දෙක, ඊට පස්සේ පොල්ලක් හෝ තුවක්කුවක් හෝ ආයුධයක් හෝ ගන්නවා, එළවගෙන යනවා. ඒ සතාට පොල්ලෙන් හෝ තුවක් පොල්ලෙන් ගහනවා, එක තුවක්කුවෙන් වෙඩි තියනවා. සතා මැරෙනවා. කරුණු පහක් සම්පූර්ණයි. කර්මපතය සම්පූර්ණයි. කර්මපතය සම්පූර්ණ වුණොත් අර පල විපාකය අනිවාර්යයි. විපාක ය උරුම වෙනවා. දැන් අපි කල්පනා කරොත් චේතනාවක් තමන්ගේ නෑ. සතෙක් මැරීම හෝ විරුද්ධකාරයෙක් මැරීම එක අනුන්ගේ විධානයක් නිසා, නියෝගයක් නිසා. ඒ නියෝගයට අවන්තිවීම දැන් අංගුලිමාල මිනි 999ක් මැරුවා. චේතනාව තිබුණේ මිනි මැරීම නෙමේ. චේතනාව තිබුණේ ගුරු පූජාව ඉෂ්ට කිරීම. ඉතින් ඒක නිසා 999ක් අංගුලිමාල මැරුවත් කර්මපතය සම්පූර්ණ වුණේ නැහැ. චේතනාව ගුරු පූජාවක් නිසා. හැබැයි බැරි වෙලාවත් අර අම්මව මැරුවා නම් එතෙන්දි චේතනාව තිබුණත් නැතත් ආනන්දරික පාප කර්මයක් වෙන නිසා බුදුහාමුදුරුව එතෙන්දි ගිහිල්ලා අඟුලිමාලව බේරගනවා. ඉතින් ඒක නිසා මේ කර්මපතයක් කරුණු පහක් සම්පූර්ණ වුණොත් විතරයි ඒකෙන් මිදී නිදහස් වෙන්න බැරි. ප්‍රතිකර්මයක් උපක්‍රම කර්මයක් උපක්‍රමයක් සම්‍යක් ප්‍රයෝගයක් කරලා කමා කරගෙන තව නොයෙකුත් ආකාරයෙන් මේ අර කරුණු හතර නිවැරදිව භාවිතා කළා. ඒ වගේම ප්‍රාතිමොක්ඛ සංවරෙහි පිහිටලා පාමුක් දෙසලා යම් යම් කර්ම වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. කර්මපතය සම්පූර්ණ වුණේ නැත්නම්. ඉතින් ඒක නිසා දැන් අපි සතා මැරීමේ චේතනාවක් ආවා, උපක්‍රමයක් යෙදුවා, පොල්ලක් ගත්තා, එළවගෙන ගියා, සතාට ගැහුවා. සතා මැරුණේ නැහැ, වැදුනේ පඳුරට. සතා පැනලා ගියා. කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ. දැන් කවුරු හරි මේ පුද්ගලයෙක් හිටලා සමහර විට ඔය කිට්ටුව ඉන්නවා කවුරු හරි යෝගීවරයෙක් හිටලා කිව්වනම් උඹ මෙහෙමයි මෙක්කලේ දැන් මේ සතා මැරුවා නම් මේ විදියට වෙනවා, කර්මපතේ සම්පූර්ණ වෙනවා. ඒක නිසා කර්මපතේ සම්පූර්ණ නැහැ, සතා ඉවත් වුණා. මේකෙන් කමා කරගෙන ඒ පින් දීලා ඒ සතාටත් මෛත්‍රී කරන්න කියලා මේ ප්‍රතිකර්ම කිව්වා නම් අර පුද්ගලයාට ඒ මොහොතෙම අර ප්‍රතිකර්ම කරලා සම්‍යක් ප්‍රයෝග කරලා ඒ කම්මක්කය කරන්න, ඒ කර්මයෙන් ලෙන සියලු විපාක ඵල විපාක උරුම වන දේ අයින් කරන්න තිබුණා. සතා මැරුණේ නැති නිසා. ඉතින් ඒක නිසා කර්මපතේ සම්පූර්ණ වෙන්න නම් මේ කරුණු පහම සම්පූර්ණ වෙන්න ඕන. දැන් යුද හමුදාවේ මේ සෙබල පිරිස් කාගේ හරි අනක් නිසා, කාගේ හරි නියෝගයක් නිසා, ඒක නිසා චේතනාව වෙන එක. ඉතින් ඒක නිසා එතන කර්මපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ යම් කිසි ආකාරයක තමන් අතින් ඒ වගේ දෙයක් සිද්ධ වුණා නම් දැන් ප්‍රතිකර්ම කරලා උපක්‍රම කර්ම කරලා මේකෙන් අදටත් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා.
අති වන්දනීය පූජනීය බුද්ධ ශ්‍රාවක ආර්යයන් වහන්සේ අතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. බොහෝම පැහැදිලි මේ සූත්‍ර දේශනාවේ. දස්සනා පහතබ්බන් කියනකොට එතකොට
මොකද්ද
දස්සනා පහතබ්බන් කියනකොට ස්වාමීන් වහන්සේ මේකේ එතකොට සෝතහවදන පඤ්ඤා සුතමේ ඥානියට පැමිණලා අවසන් වෙලා තමයි සූත්‍ර දේශනාව පටන් අරගෙන තියෙන්නේ.
නෑ දැන් අර චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාමයි දස්සනේන පහතබ්බාවෙන්නේ.
එහෙමයි.
ඒ කියන්නේ මුලින්නම් සියලු දේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහියන්ත වෙනකම්ම මොකද්ද? තාම දස්සනේන පහතබ්බා පූර්ණ වෙලා නැහැ. කරගෙන යනවා.
කරගෙන යනවා.
එහෙමයි. දැන් එතෙන්දි තමයි දැන් මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්දක්කාතා වෙලා සම්මාදිට්ඨියට පත්වීම තමා දස්සනේන පහතබ්බා. ඒ නිසා දැන් මෙතෙන්දි මෙතන තමයි කඩයිම. මෙතන තියෙනවා සම්මාදිට්ඨියට පත්වීම, චතුරාර්ය සත්‍ය අවබෝධ වීම, සෝතාපන්න ඵලයට පත්වීම, දසනේන පහතබ්බා වීම, සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන මෙතෙක් පැවිදි සංසාර දෘෂ්ටි තුනම තමන් හිතෙන් ඉවත් වීම. ඔය කරුණු සියල්ලම එකවර එක මොහොතක සෝතාපට්ටි ඵලයට පත්වෙන පුද්ගලයෙක් තුල සිද්ධ වෙනවා.
එහෙම සිද්ධ වුණාම ස්වාමීන් වහන්සේ දැන් පහතබ්බන් අපිට අලි කොටි අස්සයෝ වගේ දැක්කහම ඒ අය අයින් වෙලා තමන්ගේ ජීවිතය ගත කිරීමට
දැන් මෙහෙමයි. එහෙම අය ඉන්නවා.
එහෙම
අර අරහත් තත්වයට පත් වෙලා නැතම් එහෙම අයට දැන් අපි හිතමුකෝ තමන් ඉන්නවා කර්මස්ථාන අරගෙන ගියා ගල් ගුහාවකට. මේ ගල් ගුහාවකට වලහෙක් හරි කොටියෙක් හරි වෘක්කයෙක් හරි මොකෙක් හරි ඇහිල්ලා ලැගුම් අරගෙන ඉන්නවා. තමන් පින්නපාති ගිහිල්ලා එනකොට. දැන් අපි ඒ ගුහාවට ගිහිල්ලා ඌව පන්නන්න යනවද, ඌවට ගහනවද, කරදර කරනවද? ඒක කළොත් අපි වැරදිකාරු. අපි ඒක පරිවර්ජනා පහත බඟ. ඌ යනකම් හෝ ඌට මග ඇරලා උගෙන් ඉවත් වෙලා එක්ක අපි වෙන තැනක් හොයාගන්න ඕනේ. ඒක තමයි පරිවර්ජනා පහතබ්බා. දැන් අපිට අනුන් හදන්න බෑ. අපි වෙන් වෙලා ඉවත් වෙලා අපි හැදෙන්න ඕනේ. අපි අර අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් දැක්කොත් අපි එතනින් ඉවත් වෙලා යන්න ඕනේ. තේරුණා? නැතුව අපිට ඕනේ නැහැ මේ මිනිහව හදන්න. අපි තරහ ගන්නත් ඕනේ නැහැ, වෛර කරන්නත් ඕනේ නැහැ, එකට එක කරන්නත් ඕනේ නැහැ. උඹ කරන දේ වැරදි කියන්නත් ඕනේ නැහැ. ඒ නිසා අගෝචරේ චරන්නම් අනාසනේ නිසින්නම් තමයි අද බොහෝ දුරටම හැම තැනකම තියෙන්නේ, දකින්න බලන්න තියෙන්නේ. ඒවෙන් අපි යට එකට එක කියන්න ඕනේ. ඔය ඉන්ටර්නෙට් එකටත් දැන් අපි මේ ධර්මයේ දානකොට අර අගෝචරේ චරන්නම් අනාසනේ නිසින්නම් ඕනෑ තරම් ඔය Facebook එකටත් දානවා. අපි ඔයන් සැලෙන්නෙත් නැහැ, කම්පැනිටපත් වෙන්නෙත් නැහැ, ඕවා ගන්නෙත් නැහැ. මේවෙන් වැඩකුත් නැහැ අපිට. ඒක නිසා ඔය මේ මිනිසුන්ට ඕන දේ ඌ කරගත්ත දේ ඌ කරගත්තාවේ, මුන් කරගත්ත දේ මුද අපි උපේක්ෂා සිටින් ඒවත් ඉවසලා වීමසලා පරිවර්ජනා පහට බා කරන්න.
එහෙම සම්සි බොහොම ගොඩක්
ආසවා පරිවර්ජනා පහට බයතන ආසවා දස්සනා පහත හැම දෙනම ආසවා තමයි. ආසවා දස්සනා පහත. පහන් කියන්නේ පරියෝජනා පහත බා කියන්නේ ඔක්කොම එක.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අරහතුන් වහන්ස අවසරයි. අපි පරිවර්ජනා පහතබ්බා කිරීමේදී අපිට පරිවර්ජනා පහතබ්බා කරන්න තියෙන්නේ තමන්ගේම නිවසේ ඥාතීන් ස්වාමිගුරුස ඒ වගේ අය. එතකොට ඒගොල්ලෝ අපිට අපි හොඳින් ඒ අපි දහමට ගන්න බැලුවත් ගන්නත් අමාරු තත්යක තියෙනවා නම් ඒ වගේ අපි පරිවර්ජනය කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඉඳලා ප්‍රිය අප්‍රිය නැමැති කෝදු දෙක ඉවත් කරලා හේතුඵල ධහමට බහා ගලපලා නයිවිනේ සසඳා බලා ඒ කෝදු දෙක පාවිච්චි කරමින්.
හැබැයි එතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් තමන්ගේ ස්වාමි පුරුෂයා උනේ හෝ දරුවා උනේ හෝ සහෝදර සහෝදරිය උනේ මොකද ණය ගන්න දෙනවා. එතෙන්දි යුතුකම වගකීම ඉටු කරලයි එකෙන් ඉවත් වෙන්න ඕන. තේරුණාද? ණයකාරයෝ ඉන්නවා. ඒ නායකයන්ට යුතුකම වගකීම ඉටු කරන්න ඕනේ. යුතුකම වගකීම ඉටු නොකර අයින් කළොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔය ඥාතීන් ඌ සියලු දෙනා නායකයෝ ණය ගන්න ඇහිලා තියෙනවා. තේරුණාද? එක්කෝ ණය දෙන්න ඇහිලා තියෙනවා. ඉතින් ඒක නිසා යුතුකම වගකීම ඉටු කිරීමෙන් ඔය වගේ ඥාතීන් ගෙන් පරිවර්ජන අධිවාසනා පහතබ්බා කරන්න පුළුවන්. අවුරුදු 5 ඉවර නම් දවස් 7 ඉවර කළ හැකි. දවස් ගන්න ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ අනුව සමහර විට ඔය යුතුයකම වගේ කීම ඉටු කරනකොට අර ඒගොල්ලන්ගේ අහිතකර අගෝචරයේ තරන්නම් සියලු දෙනා හරියන්න ඉඩ තියෙනවා. සියලු දෙනා යහමගට එන්න ඉඩ තියෙනවා. ආදර්ශයෙන් Taman තරයෙන් එකට එක නොකියන තාක්කල් අර මිනිසු එකට එක කියන්නේ නැහැ. තරහ යන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. ක්‍රෝධ කරන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා Tamanගේ හැසිරීම තුළ Taman කිරණ ශක්තියක් සමාවට සකස් කරගන්න. ඒව දරන්න බැරි වෙනවා අනිකට ඒක නිසා එකට එක කරන්නේ නැහැ. මේකත් තේරුම් ගන්න ඕන අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නිරතුරුව නොකඩවා පවත්වාගෙන යනවා නම් හැබැයි අර මොහොතට තේරුම් ගන්න ඕන මෙත්තන් හිතේ රාහුල වරුණන් අනිපැත්තේ අත්තරින් එකක් තියෙනවා. ඒ දෙකම කරනවා නම් ආනපාන සති නිකම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අතර කිව්වට වැඩක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන ආනපාන සති සමාධිය අර එකක් ප්‍රහාණය කරන්න තියෙනවමයි හිතේ. එහෙම කරගෙන යනවා නම් අර පුද්ගලයන්ට බෑ එකට එක කරන්න. ඒ නිසා තමයි යුතුයකම් වගේ කීමත් ඉටු කරලා එතනින් උන් ඒ අයවත් යහමකට ගන්න පුළුවන්කම තියෙනවා. ඕන ගිහියෙකුටත් ඕන පැවිද්දෙකුටත් සම්භාසව සූත්‍රය අංග සම්පූර්ණ කිසිම අඩුවක් නැති අංග සම්පූර්ණ සූත්‍රයක්. ඊයේ කිව්ව සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයත් ඒ විදිහටම අංග සම්පූර්ණයි. හැබැයි ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් සබ්බාසව සම්වර සූත්‍රය ඊට වඩා හුඟක් ලේසියට තේරුම් ගන්න පුළුවන්. හෙට වෙනකොට ඔයිටත් වඩා ලේසියට තේරුම් ගන්න ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් සූත්‍රයක් හෙට කියනවා. එන්න එන්න ගැඹුරේ ඉඳන් මේක සරල වෙනවා. ඒ නිසා මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ තියෙන දේ මේ සූත්‍රවල මේ පරියාය ධර්ම පරියාප්ති ධර්ම මේක කරන්න අත්වලක් මඟ පෙන්වීමක් පහසුවක් සරල කිරීමක් මයි සිද්ධ වෙන්නේ. මේක මේ එකම එක දෙයයි කරන්න ඕන. වෙන එකක් නෙමේ. ආනපාන සති සමාධිය නොකඩවා නිවැරදිව ප්‍රායෝගිකව කිරීම. හැම තැනකටම හැම කෙනෙකුටම හැම අවස්ථාවකටම හැම ධර්මතාවයකටම ආනපාන සති සමාධියේ යෙදෙන්න පුළුවන්කම තියෙනවා නිවැරදිව මේක තේරුම් ගත්තොත්. ඒ අනුව ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම එහෙමම නවත්තනවා. එතනම නවත්තනවා. එතනම සම්මා දිට්ඨියටපත් වෙනවා. මගපල් ලැබෙනවා. ප්‍රතිඵල ලැබෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දෙවියන් පින්දීමෙන් සහ ඥාතින් පින්දීමෙන් පසුව යමිනා පුඤ්ඤ කම්මේ නැ මාමේ බල සමාගම කියලා ගාථාවක් කියනවා. මේ ගාථා මොකද්ද, මේ ගාථාව තේරුම මොකද්ද කියලා මම ඔබවහන්සේ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.
දැන් අපි එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බ සම්පatti සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා කියනවා. ඒ සියලුම පරදත්ත උපජීවෙන්ට සියලුම දෙවියන්ට භූතයන්ට පෙරේතයන්ට ඊට පස්සේ සබ්බේ සත්තා සියලුම සත්වයන්ට කිසිම කෙනෙක් මග හැරෙන්නේ අවසාන පේදී. පළවෙනි එකේ සබ්බේ දේවා, දෙවෙනි එකේ සබ්බේ භූතා, අවසාන එකේ සමහරට දෙවියොත් සබ්බේ සත්තායකට භූතත් සබ්බේ සත්තායකට. ඒ නිසා සබ්බේ සත්තා අවසාන වශයෙන් කිවිය යුතුයි. ඊට පස්සේ ඒ සියලු දෙනාට පින් දුන්නත් අපේ ඥාතීන්ට තවත් ඉන්නවා. ඒ අනුව අර අපි ඥාතීන්ටත් ඉඩම් මේ ඥාති ඉනං ඕති, ඉඩම් මේ ඥාති ඉනං ඕති දෙවරක් කියලා ඉඩම් බෝ ඥාතිත් එකසරයක් කියන්න ඕන කියලා. ඊට පස්සේ දැන් පින් දීලා ඉවරයි. ඒක කුසලයක් බවට පත් කරගන්න උපකාර වන ආකාරයට ඉමිනා පුඤ්ඤ කම්මේන මේ මම දැන් පින්කමක් කරලා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ අනුව ඉමිනා පුඤ්ඤ කම්මේන මේ කරගත්තු පින්කම කුසලයක් බවට පත් කරගෙන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝති යාව නිබ්බාන පත්‍ය මොකද්ද බාල සමාගම රාග සමාගම ද්වේෂ සමාගම මෝහම කාගාව තියෙනද තමන් ගාව නැතුව අනුන්ගේ රාග සමාගම අපිට අර බාල්‍යෝ පඬිතයෝ නෙමේ පුද්ගලයෝ නෙමේ නමුත් පරිවර්තනය කරලා තියෙන්නේ බාල්‍යෝ අයින් කරන්න ඕන පඬිතයෝ ගන්න ඕන ඒක නෙමේ මේක ක්‍රියාවක් තමන්ගේ ගාව අර දැන් අපි අර පින්කම් කරලා පින් දීලා පින් පවරලා ඉමිනා පුණ්‍ය කම්මේන ඒ නිසා මේ පින්කම අපි පව කරලා පවරලා පින් දීලා අපේ හිතේ තියෙන රාගය ద్వේෂය මෝහය අපි ඉවත් කරන්න ඕන ඒකයි මා මේ බාල සමග මා කියන්නේ සහ මුලින්ම මිදී නිදහස් වෙනවා මගේ හිතේ තියෙන මේ බාල සමාගමේ ඒ වගේම ඒ බාල සමාගම ඉවත් කළා ඊට පස්සේ සතන් සමාගම නැවතත් ආනපාන සති සමාධියමයි උතන් තියෙන්නේ දෝතාවෙමයි උතන් තියෙන්නේ ඒක නිසා ඕක හැම තැනකම මේ ආනපාන සති සමාධිය ක්‍රියාත්මක වෙනවා අර රාගය ద్వේෂය මොහේ ඉවත් කළා විතරාගී විතදේශී විත මොහේ තත්වයටපත් වීමයි ඔය කියන්නේ ඉතින් ඒක නිසා ඒක තමයි කුසලස්ස උපසම්පදා අරක තමයි සබ්බ පාපස්සහ කරන ඔය දෝතාවය අස්සපස්ස කිදීම ඔතෙන්දි පූර්ණය වෙනවා ඉතින් මේ ගාථාවල හරියට අට්ඨය ධර්මය තේරුම් නොගෙන කිව්වොත් ඒවා නිකන් ගිරව් කියන්න වගේ වැඩක් වෙද මහත්තයාගේ වේත්‍රීට ඔහෙ කියවා කියවා වෙද මහත්තයාට ප්‍රශංසා කර කර හිටියට වෙද මහත්තයාගේ වේත්‍රීට බොහොම හොඳයි කියලා උඩින් තියලා දුන් අල්ලලා හිටියට තමන්ට වේදෙලේ හොඳ වෙන්නේ නැහැ වෙද මහත්තයාගේ වේත්‍රීට පාඩම් කරගන්න ඕනෙත් නැහැ හරියටම මේ හොයලා දැනගෙන තෝරාගෙන හදාගෙන බිව්වොත් බාසිස් සාමීට භාවිතයට ගන්න ඕනේ. එහෙම වුණොත් තමන්ට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගති, කුණු ගති, බාල ගති සියල්ල ඉවත් කළා. යා ඒ වෙනුවට යහපත් ගති ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ හැම බුද්ධ දේශනාවකම තියෙන්නේ රාගය, ద్వේෂය, මෝහය ඉතින් ඉවත් කළා. ඒවා කුණු, කළු, කිලුට, කැට කෙලෙස් ගති. ඒව ඉවත් කරන්න ඕන ඒ වෙනුවට හිත හිස් වෙනවා ඒව ඉවත් කළා විතරක් නැවතුවොත් ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒවා මා ලෝභ ආදී සමෝහ රාගකය ද්වේෂකය මෝහකය යහපත් ගති එතෙන්ට ගන්න ඕන මේ දෙකම දෙපැත්තම කෙරුවේ නැත්නම් ඒක ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට යෙදෙනවා නෙමෙයි කරනවා නෙමෙයි ඒක තරා හිටෙන් අයින් කර තරමට ඕ රාගය හිටෙන් අයින් කර තරමට ඒක බුද්ධ භාවනාවක් යුගනද්ද භාවනාවක් හැටියට සිද්ධ වෙනවා නෙමෙයි. සමහරු කියන්නේ ඉඳ තියෙනවා අපි කවදක්වත් මුළු ජීවිත කාලයට පව්කම් කරන්නේ නැහැ. නිවන් දකීද? නැහැ. පව්කම් අත්තරියට හරියන්නේ නැහැ. සබ්බ පාපස්සහ කරන පව්කම් නොකලට හරියන්නේ නැහැ. අර තමන්ගේ හිතේ තියෙනවා මුල් බැහැගෙන ඕක මුල. මුල් තුන ඒක නිසා ඒ මුල් තුන උදුරලා දාලා ඒ වෙනුවට අර රාගකයෝ ද්වේෂකයෝ මෝහකයෝ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යහපත් පිරිසිදු වෙන දේ ඇතුළට පුරවා ගන්න ඕනේ පූර්ණ කර ගන්න ඕනේ ඒක තමයි අවශ්‍යතාවය
මේ හෙළවි මේ පිනට පහළ වූ සිව්පිලි සිඹියාපත් මහා අරහතුන් වහන්ස මගේ ප්‍රශ්නේ වෙන්නේ අපි දන්නවා අපි අසාධි වෙනවා ගේහසිත උපේක්ඛාව නෙක්ඛම්ම උපේක්ඛාව සේක උපේක්ඛාව අසේක උපේක්ඛාව අරිය උපේක්ඛාව මේ පද පැහැදිලි කර දෙන්නෙන් අපි කෙරේ අනුකම්පාවෙන් ඉල්ලා
සිටිනවා දැන් මේක දැන් බුද්ධ දේශනාවේ ඇත්ත වශයෙන් මගඵල ලබනවා කියන්නේ සංකාර උපේක්ඛා ඥානය පූර්ණය කර ගැනීමයි. මගපල් ලැබනවා කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා කියන්නේ බුද්ධ ඥාන පූර්ණය කර ගන්නවා කියන්නේ සංකාර උපේක්ඛා ඥානය පූර්ණය කර ගැනීමයි. සංකාර උපේක්ඛා ඥානය පූර්ණය කරගන්න පියවර පහක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. සියලුම අසුතවත් පෘථග්ජන පුද්ගලයන් තුලත් උපේක්ඛා සිතක් තියෙනවා. ඒකට කියනවා ගේහ සිතං උපේක්ඛා. ඒ පුද්ගලයා තමන්ගේ ගෙදර රණ්ඩුවක් නොවෙන්න, ඒ වගේම සමාජයේ හැසිරෙන්න කිසිම ධර්මයක් නොදත්තත් ඔය නොයෙකුත් මෙලෙච්ච පුද්ගලයෝ තමන්ගේ ගෙවල් වල අර හැසිරෙන්න ගේහ සිතං උපේක්ඛාව තියෙනවා. මිනිහෙක් වුණාම මනසක් තියෙනකොට පෘථග්ජන තත්වයටපත් උනත් මේ ගේහ සිතං උපේක්ඛාව තියෙනවා. ඒ ගේහ සිතං උපේක්ඛාව කිසිසේත්ම නිවනට උපකාර වන උපේක්ඛාවක් නෙමේ. ඒක මේ පැවැත්ම ලෝකේ පවත්වාගෙන යන්න, ගෙදර පවත්වාගෙන යන්න උපකාර වන උපේක්ඛාවක්. ඊට පස්සේ යම්කිසි මනසක් තියෙන මිනිහෙක් මේ බණ අහලා නෙක්ඛම්ම උපේක්ඛා කියන තත්වයට පත් වෙන්න පුළුවන්. කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්ච නෙක්ඛම්ම උපේක්ඛා තත්වය තමන් තුළ ඇති කරගන්න පුළුවන්. එතකොට එතන උපේක්ඛාව අර ප්‍රියමනාපදයට අන්තවාදී ලෙස ඇලෙන්නේ නැතුව නෙක්ඛම්ම උපේක්ඛාව කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්ච එක නෙක්ඛම්ම උපේක්ඛාව දෙවන පියවර. මේ යම් ධර්මයක් සුතමේ ඥානය ලැබලා ධර්මයේ ඇහුවාම විතරයි කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්ච සවිතක්ක සවිචාර සහිත මේ නෙක්ඛම්ම තත්වයට පත් වෙන්න පුළුවන්. මේ නෙක්ඛම්ම උපේක්ඛාව යම්කිසි පුද්ගලයෙකුගේ හිතේ අලුතෙන් හටගත්තා නම් ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයෙක්. ඒ පුද්ගලයා නෙක්ඛම්ම උපේක්ඛාව පූර්ණය කර ගැනීමත් සමග සෝතාපට්ටි මාර්ගය පූර්ණය කර ගන්නවා. සෝතාපට්ටි මාර්ගයේ ඉන්න මේ පුද්ගලයා අර කාමී විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච තත්වයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ නෙක්ඛම්ම උපේක්ඛාව පූර්ණ වූ ගමන් සෝතාපට්ටි ඵලයටපත් වෙලා සේක උපේක්ඛා කියන තත්වයට තුන්වෙනි අවස්ථාවේපත් වෙනවා. එතකොට සේක උපේක්ඛාව කියන තත්වය තියෙන්නේ සෝතාපට්ටි ඵලයටපත් ඌ කෙනෙක් තුල. මාර්ගයේ ඉන්න කෙනෙක් තුල සේක උපේක්ඛාව නැහැ. සේක උපේක්ඛාව කියන්නේ මේ එන එන කෙලෙස්, කාමරාග පටිග, මේ වගේ දේවල් කෙලෙස් කපා දමන්නට හැකි ආකාරය හිතේ සංකාර උපේක්ඛා ඥානය පාටාගෙන සෝතාපට්ටි ඵලයේ ඉඳන් සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගය ඵලය, අනාගාමි මාර්ගය ඵලය, අරහන්ත මාර්ගය දක්වාම තියෙන්නේ අර යෝගාවචරයා තුල, අර ශ්‍රාවකයක් ආව තුල සේක උපේක්ඛාව. සේක උපේක්ඛාව තියෙන තාක්කල් උපදින උපදින කෙලෙස් අර අනුසය කපා දමලා න අනුසේති කරන්න දන්නවා. ඉතින් ඒක නිසා ඔහු මාර්ග ඉතුරු මඟ වඩාගෙන යනවා සේක උපේක්ඛාවෙන්. අර අරහන්ත මාර්ගය අවසන් වූ ගමම්ම තවත් කෙලෙස් කපන්න ඉතුරු වුණේ නැහැ. සියලු කෙලෙස් කපා දැම්මහම ඒ පුද්ගලයා අරහන්ත ඵලයටපත් වූ ගමම්ම න සේක උපේක්ඛා එක අසේක උපේක්ඛා. අසේක උපේක්ඛා කියලා තැනක සඳහන් කරලා තියෙනවා. න සේක උපේක්ඛා අග්ග කියලා ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා. න සේක උපේක්ඛා අග්ග කියන්නේ අරහත් තත්වයට පත් වුණු මොහොත. ඊට පස්සේ අරහතුන් වහන්සේගේ තත්වයට පත් වුණාම මුළු ජීවිත කාලයම තියන්නේ පිහිටන්නේ අරිය උපේක්ඛා. ඒ නිසා මේ උපේක්ඛාව පූර්ණය කර ගැනීම තමයි ඔය පියවර පහෙන් අර ගේ සිතන් උපේක්ඛා ඉඳන් නෙක්ඛම්ම උපේක්ඛාවටත් නෙක්ඛම්ම උපේක්ඛා tattve ඉඳන් අර සේක උපේක්ඛාවටත් සේක උපේක්ඛාවේ ඉඳන් අරි අසේක උපේක්ඛාවේ මනන්න සේක අග්ග tattveටත් පත් කර ගැනීම තමයි කෙනෙක් මේ සියලු ක්‍රියාකාරකම් වලින් කරන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ සංකාර උපේක්ඛා ඥානය පූර්ණය කර ගැනීම මේ ආකාරයට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දැන් මෙත්තා කරුණා මුදිතා අවසානික මොකද්ද? උපේක්ඛා. දැන් සත්ත්ව බොජ්ජංගවල අවසානික මොකද්ද? උපේක්ඛා බොජ්ජංග. දැන් ඔය පස්සේ කාලෙක ලිව්වත් හදාගත්තත් පාරමිතාවල අවසාන පාරමිතාව මොකද්ද? උපේක්ඛාව. මේ උපේක්ඛාව සම්පූර්ණ කරගන්නවා කියන්නේ සංඛාර උපේක්ඛා ඥානය පූර්ණය කර ගැනීම. මේ සංඛාර උපේක්ඛා ඥානය පූර්ණ කරගත්ත උත්තමයාට මුංචිතු කම්මතා ඥානය කියන බුද්ධ ඥානය කැමැත්තෙන්ම පහළ වෙනවා. මුංචිතු කම්මතාක ඥානය කියන්නේ අර වැරදි දෙයින් මිදී නිදහස් වෙන්නේ කැමැත්තෙන්මයි. මුංචිතු මුං කියන්නේ මිදී නිදහස් වෙනවා. චිතු කියන්නේ හිතට එන වැරදි දෙයින් කැමැත්තෙන්ම මිදී නිදහස් වන ඥානය. මුංචිතු කම්ම ඥානය ඇති වෙනවා අරිය උපේක්ඛා කියන තත්වෙදි. ඉතින් ඒක නිසා ඕනම පුද්ගලයෙකුගේ මේ හිතේ උපේක්ඛාවක් තියෙනවා නම් උපේක්ඛාව පූර්ණ වුණා නම් ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ, ලාභයෙන් උද්දාම වෙන්නේ නැහැ, අලාභයෙන් දුක් වෙන්නේ නැහැ, දුකෙන් පසුත වෙන්නේ නැහැ, දුම්නස් වෙන්නේ නැහැ, සැපෙන් සොම්නසටපත් වෙන්නේ නැහැ, කම්පණයටපත් වෙන්නේ නැහැ, යස අයස දෙකෙන්ම අන්තවාදී ලෙස උද්දාමයට හෝ අර කම්පණයට හෝ පත් වෙන්නේ. ඒ නිසා අටලෝ දහමින්ම කම්පණය වෙන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. ඒත් අර සංකාර උපේක්ඛා ඥානය පූර්ණ කරගත්ත අරිය උපේක්ඛා තත්ත්වයට පත් වූ උත්තමයාගේ ස්වභාවය. ඒ නිසා මනසක් තියෙන මිනිහෙක් නිවන් අවබෝධ කරගන්නවා පූර්ණය කරගන්නවා කියන්නේ තවත් පැත්තකින් මේ ගේහසිතං උපේක්ඛා, නික්කම් උපේක්ඛා, සේක උපේක්ඛා, අසේක උපේක්ඛා, ඒ වගේම අරිය උපේක්ඛා තත්ත්වයට පත්වීම වෙන මොකක්වත් නෙමෙයි. මේ විදිහටත් මේ ආකාරයටත් බුදුහාමුදුරුවම මේක දේශනා කරලා විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. එනිසා වෙන මොන වගේම වැඩක් නොකලත් තමන්ගේ හිතේ අර ප්‍රිය අප්‍රිය දේ කෙරෙහි උපේක්ඛා සිතක් තියෙනවා නම් පරිඤ්ඤාතම් පරිඤ්ඤය. වැරදි දේ අයින් කරනවා නම් පහතබ්බංච පහිනම් පහියායන්ති. ඒ වගේම භාවේතබ්බංච භාවිතම් භාවිතාතන්ති. ඒ අනුව සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාතන්ති. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා මගඵල පූර්ණ වෙලා අරහත් තත්ත්වයටම පත් වෙනවා. මේක තමයි කොහේ කොතන ධර්ම දේශනාවක් තිබ්බත් මේ උපේක්ඛා ඥානය සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය තමයි කෙරෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංඛාර උපේක්ඛා ඥානය පූර්ණ කර ගැනීම අරහත්ත්වයට පත්වීමයි වෙන මොකක්වත් නෙමෙයි.
අරහතුන් වහන්සේ කුසල අකුසල ඕනම අරමුණක් පංචස්කන්ධයට අරමුණු වුණු විගස තමා තුළ ඇතිවන වෙනස නිවැරදිව හඳුනා ගැනීම පජානාති. ඒක හඳුනා ගන්න බැරි එක නව පජානාති. ඒක තිපිරිවට්ටයක් ගැන කිව්ව ස්වාමීනි
අපජානාති.
මට පැහැදිලි කරන්න.
අපජානත්ව කියන්නේ ප්‍රහාණය කරන්න, ඒක ජනිත වූ දේ වෙනස් කරන්න, අයින් කරන්න, ඉවත් කරන්න දන්නේ නැත්නම් අපජානත්තු.
හරි, පැහැදිලිය. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සුවය. අවසරයි අරියතුන් වහන්ස, මගේ ගැටලුව පටිසේවනා ප්‍රහාතබ්බා කියන ආසවා පටිසේවනා ප්‍රහාතබ්බා කියන පැත්තට බරව ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපිට ආනන්ද මෛත්‍රිය විහාරස්ථානයේදී රත්නපුරේ ආහාර පත්‍යවේක්ෂා පිළිබඳව නයනවී සිව්පසේ පරිහරණය පිළිබඳව ඉස්සෙල්ලම කියලා දුන්නේ. මගේ ගැටලුව අපි කාර්යාලය සේවය කරනකොට අපිට විවිධ දේවල් ලැබෙනවා, හිත මිතුරන්ගෙන් ත්‍යාග ආහාර ද්‍රව්‍ය. ඒ වගේම නිවසේදී අපි උපයා ගන්නා දේවල් වලට අමතරව ස්වාම පුරුෂයාගෙන් ලැබෙන දේවල්, වෙනත් ඥාති මිතුරන්ගෙන් ලැබෙන දේවල්, ඒවා ප්‍රත්‍යවේක්ෂා කළා.
ඒක කළොත් ඒක පුරුදු වුණා, ඒක අන්තිම හොඳයි.
දැන්
තමන් අපි හිතමුකෝ තමන් කොහොම හරි gedara උයල හදලා ඔක්කොම කරලා දෙනවා. නමුත් කුඹුරේ වපුරලා හදලා වීගෙනක් දීලා හාල් කොටලා ගෙනත් දෙන්නේ කවුද? වෙන කෙනෙක්. මේ අපි සමහරට කඩෙන් හාල් ගත්තත් වෙන ගොවියෙක් තමයි මේක හදලා දෙන්නේ. අපි ඒ ගොවියන්ටත් පින්දීම, ඒ කුඹුරේ බත් හදලා ඔක්කොම කරලා මේ තත්ත්වයට ගෙනල්ලා කන්න පුළුවන් තත්ත්වයට හදපු සියලු දෙනාටත් අපිට පුළුවන්කම තියෙනවා නම් අර පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ණයගවල මේ ආහාරය ගන්න ගිහියෙක් වුණත් ඒක හොඳයි.
ඊළඟට
වියදමක් යන්නේත් නැහැ. දැන් අපි දැන් හැම කෙනෙකුටම කොහොම හරි දැන් ගෙදරක ඉන්න ස්වාමි පුරුෂයෙක් අනික ඒවා ඔක්කොම හදලා ගෙනාවත් උයලා දුන්නේ භාර්යාව නම්, එතකොට භාර්යාවටත් ණයයි. ඒ ණයනුත් මිදී නිදහස් වෙන්න පටිසංකාය වුණු සෝමනසිකාරයෙන් අපි ණය ගවන්න ඕන. ඒක නිසා මේක ගිහියන්ට කියලා කිසිම වෙනසක් නැහැ. පැවිද්දන්ට විතරක් නෙමෙයි මේක තියෙන්නේ. පටිසංකාය මනසිකාරය කරනවා නම් දැන් කවුරු හරිම තමන්ට ඇඳුමක් ගෙනත් දුන්නත්, යමක් ගෙනත් දුන්නත්, කෑමක් ගෙනත් දුන්නත්, චීවර පිණ්ඩ පාත්‍ර සේනාසන ඕවම තමයි ගිහියන්ටත් තියෙන්නේ. ඇඳුම්, ආහාර, වේත්තේ අර ගෙදරක් හදා දුන්නා. ඒ සියලු දෙනාටත් අපි පින්දීලා නයෙන් මිදී නිදහස් පරිහරණය කරනවා නම් ඒක පටි සංකා යෝනිසෝ මනසික.
අවසරයි. ඊළඟ ගැටලුව අපි මේ දවස්වල තාවකාලිකව නතර වෙලා ඉන්න ස්ථාන පරිහරණය කිරීමේදී
එතෙන්ටත් පින් දෙන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්ස.
ඔව්, එතෙන්ටත් පින් දෙන්න ඕන. අනිපාර සමහර විට ඒගේ හදපු අය දැන් මැරිලා මිය පරලෝකීලා ඒගොල්ලන්ගේ ළමයි පරම්පරාවේ අය වෙන්න ඇති. එතකොට අර මිය පරලෝකීය ඒක හැදුව හැටත් අපි පින් දෙන්නාම අපි ණයෙන් මිදී නිදහස වෙනවා. ඒක නිසා මේක හැම තැනම අපි ඒ වගේ ණයෙන් මිදී නිදහස් වුණේ නැත්නම්, පින්දුන්නේ නැත්නම් යම් ණයක් ඉතුරු වෙනවා කියවන්න.
එහෙමයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපේ බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ ධර්ම දේශනා කරන තැන්වල එක එක තැන්වලදී ගස් යට උයන්වල එක එක තැන්වලදී ධර්ම දේශනා කරලා තියෙනවනේ. එතකොට ධර්මාසනයක් කියලා පැනවීමක් එහෙම කරේ නැති බව අපි දන්නවා. එතකොට ධර්මාසනය කියන එකේ පරමාර්ථය මොකද්ද? ධර්මාසනය කියන්නේ නිකන් පුටුවද
මොකද්ද කියන එක? පුටුවක් නෙමෙයි, සමානට ගලක් වෙන්න පුළුවන්, ලීකොටයක් වෙන්න පුළුවන්, උස තැනක් වෙන්න පුළුවන්, ගහක් මුලට මොකක් හරි තියලා ඒ කාලේ හැටියට ඒ තැනේ හැටියට යන යන තැන්වල ඒක ධර්මයේ දේශනා කළ ආසනය ධර්මාසනය වුණා. දැන් අද වගේ ඔය හුඟක් තැන් වල ඇලවල් අයිනේ ගම් ගස් මුල නොයෙකුත් තැන් වලදී ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ තැන් වලදී පුටු තිබුණේ නැහැ. නමුත් මොනවා හරි ආසනයක් සකස් කළා. ඒ ආසනේ ධර්මාසනය.
එතකොට ස්වාමීන් වහන්ස ධර්මයේ ආසනය තුල දේශනා වෙන්නේ නැත්නම් ඒක ධර්මාසනයක් වෙනවද නැද්ද?
ඒක වෙන්නේ නැහැ. ඒක ධර්මාසනයක් වෙන්නේ නැහැ. ධර්මයේ නෙමෙයි නම් දේශනා. දැන් දේශපාලකෙක් ওই කතාවක් කරනකොට ඒක ධර්මාසනයක් නෙමෙයිනේ.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ Facebook ඉන්ටර්නෙට් ගැන ඔබ වහන්සේ කිව්ව පරිවර්ජන පහතබ්බා කිරීමේදී එතකොට ලක්ෂ සංඛ්‍යාත සද්ධාවන්තයෝ ඉන්ටර්නෙට් හරහා ධර්ම ශ්‍රවණය කරනවා ඒක කොහොමද පාවිච්චි කරන්නේ?
දැන් Facebook එකේ 90%ක් තියෙන්නේ වැරදි දේ. ඒවයි පරිවර්ජන පහතබ්බා. නමුත් අපිට Facebook එකෙත් හොඳ දෙයක් තියෙනවා නම් ඒකත් භාවිතා කරන්න අයිතියක් තියෙනවා. වැරදි දේ පරිවර්ජන පහතබ්බා අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්න. නැතුව හොඳ දේ නෙමෙයි. යමකින් යම් තැනකින් යම් කෙනෙකුගෙන් හොඳ වචනයක් දෙයක් ගන්න පුළුවන් නම් ඒක කාගෙන් ගත්තත් Taman හොඳ මගට යොමු වෙනවා නම් ඒක ධර්මයක්. නමුත් Facebook එකේ තියෙන්න පුළුවන් රූපවාහිනියේ තියෙන්න පුළුවන් හොඳ දේවල්. නමුත් වැඩිය තියෙන්නේ සංනිවේදන සංදර්ශන අනුරාගය ද්වේෂය වෛරය ක්‍රෝධය අලුතෙන් උපදවන දේවල්. යෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කළාම හරි.
අවසරයි අරහතුන් වහන්ස. මට තියෙන ප්‍රශ්නය සංකාරසිත අපේ සිතේ හැම මොහොතෙම පවතින්නේ නැහනේ. එතකොට සංකාරසිතක් එන අවස්ථාවේදී අපිට
මොකද්ද සංකාරසිතක් කියන්නේ? හා කියන්නේ
රාග දේශ මොහ.
ඔව් රාග සිතක් අනුරාගයක්. ඒ වගේම අලුතෙන් වර්තමාන මොහොතේ උපදිනවනම් ද්වේෂ සිතක්. ඒ වගේම මැනීමක් වැරදිසේ සංසන්දනය කරලා දෙකක් මැනලා එක පැත්තකට ඇලිනවා අනිත් පැත්තට ගැටෙනවා නම් ඒක මෝහසිත. ඒ තුනම විතරයි සංකාර සිත්. ඒවා වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර හැටියට වෙන්න පුළුවන්. ඒ සංකාර සිත් ඔය තුන තමයි බුදුහාමුදුරුවෝ සංකාර සිත් හැටියට කියලා තියෙන්නේ. ඊට වඩා බලවත් සංකාර තුනකුත් සිත් තුනකුත් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඒවා අභිසංකාර, අභිරත සංකාර, පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. ඒක හෙට ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරනකොට මේ අභිරත අනභිරත සංකාර පිළිබඳ විග්‍රහයදී කරනවා.
ස්වාමීන් වහන්ස දැන් අව්‍යාගත සිත් දවස පුරාම වගේ අපිට එනවනේ සංකාර සිත් දවසට දෙකක් විතර ආවත් අව්‍යාගත සිත් එන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපි සිත මොන ආකාරයට පවත්වා ගන්න ඕනේ? ඒ
කොයි වෙලාවෙද
අව්‍යාගත සිත්
එන්නේ? අව්‍යාගත සිත් කියන එක පවත්වා ගන්න එකක් නෙමෙයි. ඒක අපි දකිනවා එහෙම්මම යනවා. තමන්ට හෝ අනුන්ට හෝ හොඳක් හෝ නරකක් හෝ මොකක් හෝ ප්‍රතිඵලයක් පටිසන්ධීමක් විපාකයක් උරුමෙන් නැති සිත් අව්‍යාගත සිත්. අපි හිටමු ලොකු පොල්ලත්තක් තියෙනවා. හරිද? මේ පොල්ලත්ත අපි යනවා පොල් ගස් දකිනවා 10,000 ගණන්. අපි එක පොල් ගහකටවත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ පොල් ගස් ඔක්කොම අව්‍යාගත සිත්. අපි දකින දේවල්. අපි මේ පොල්ලත්ත යනකොට එක පොල් ගහක් දකින්නවා එක පාට. එක ඒ පොල් ගහේ එක වල්ලක ගෙඩි 50ක් විතර තියෙනවා. හැම වල්ලෙම ගෙඩි පිරිලා. අන්නේ පොල් ගහ දැක්ක ගමන්ම අපේ හිතට එක පාටම වේගයක් වේදනාවක් එනවා. මටත් මේ වගේ පොල් ගහක් හදාගත්තා නම් හොඳයි. කොහෙන්ද මේ පොල් ගහෙන් පැලයක් ගන්නෙ? කොහොමද මේක ඇදුවේ? කොමනාද දැම්ම පොර? කොයි විදිහටද මේ වගේ අර සංචේතනා රවුම් ගන්නවා හිතේ? අන්න සංකාර සිතක් වුණා අර පොල්ලට යනකොට. හැබැයි අර අනිත් පොල් ගස් දැක්කට ඒවට ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැත්නම් අපි සංචේතනා පැවැත්වුවේ නැත්නම් ඒ ඔක්කොම අව්‍යාකට. ඒවා දැක්කා එතනම ඉවරයි.
එතකොට ස්වාමීන් වහන්සේ අවකාශයක් එන අවස්ථාවක් එන්නේ නැද්ද එතනදී?
මොකද්ද?
දැන් අව්‍යාගත සිතක් එකක් දැන් අපි වාහනයක යනවා කියමුකෝ අපි දැන් එතන පව කරගෙන යනකොට තව එකක් දකිනවා. එතකොට ඒ අතරට අවකාශයක් එන වෙලාවේදී අපේ සිතේ හිස් බවක් ඇති වෙනවනේ.
හිස් බවක් ඇති වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. අව්‍යාගත සිතේදී ඒ හිස් බව ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අර මේ අරිය තුන්නේ භාවයෙන් ඒක ඉවසනවා. ඒක ප්‍රශ්නයක්. අර ඇලීමක් ගැටීමක් මුලාවක් එන්න එන අවස්ථාවේ පජානාති තේරුම් අරගෙන ඒකෙන් මිදි නිදහස් වීමයි සංකාර උපේක්ඛා ඥාන.
අවසරයි අරහතුන් වහන්සේ. යුගාන්ත භාවනා ක්‍රමය අපි ප්‍රායෝගිකව කරනකොට
මොකක් මොන භාවනා ක්‍රමය?
යුගාන්ත.
හා
යුගනාත්ත භාවනා ක්‍රමය
අර මාටි වික්‍රමසිංහගේ යුගාන්තේ මතක් වුණේ.
භාවනා ක්‍රමය මේ අපි ප්‍රායෝගිකව කරනකොට උදාහරණයක් වශයෙන් අරගෙන අපිට පැහැදිලි කරලා දෙන්න සම්මාන.
දැන් ඔන්න ඔයා ගෙදර වැඩ කරනකොට කවුරු හරි මොනවා හරි වචනයක් කිව්වා. තමහට දරුවෙක් වෙන්න පුළුවන්, සාම්පුදුසය වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්. ඒ වචනේ ඔයාට නොගැලපෙන්න පුළුවන්, නොපෑහෙන්න පුළුවන්. ඔයාගේ අර දැන් හිතේ තියෙන අර ප්‍රිය අප්‍රියතාවෙන් අප්‍රිය වෙන්න පුළුවන්. අප්‍රිය වූ ගමන්ම ඔයාගේ හිතට එනවා දෙවෙනි වේශයක්. තරහක් නෙමේ ඉස්සෙල්ලම එන්නේ. මොකක්ද එන්නේ? දෙවෙනි වේශය. මේ ප්‍රිය වචනයක් නෙමේ කතා කළේ අප්‍රිය වචනයක්. ඒකයි දෙවෙනි. ඒ අප්‍රිය වචන ගැන ඔයා සංචේතනා පවත්වනකොට මේක ක්‍රමානුකූලව දෙවෙනි වේශයේ තරහක් වයි. ඊට පස්සේ තවදුරටත් හිතනකොට මේ මෙහෙම වචනයක් ගියා මෙහෙම මෙහෙමයි ද්වේෂයක් වෙනවා, කෝපයක් වෙනවා, වෛරයක් බවට පත්. දැන් මෙතෙන් මේක දිගටම රවුම් ගන්නකොට ඔඩු දුවනා වගේ බලවත් වෙනවා. ඒ බලවත් වෙන බව දැන් තමන් හිතේ හරියට දැනෙනවා නම් තමන්ගේ හිතත් මේ කිලු කායේ හිතද මේ කවුද රවුම් ගන්න හිතෙන් තමන් කාගේ වචෙන් නිසාද අනුන්ගේ වචනයක්. ඒක නිසා තමන්ගේ හිත රවුම් ගහලා අන්තිමට තමන්ගේ හිත කිලුටු වෙනවා. ඒ කිලුටු වෙනකොට කාටද නරක? තමන්ට. ඒ රවුම් ගන්න එක වහම නවත්තලා මේක සංචාන විතක්ක සූත්‍රයේ තියෙනවා. මේක නවත්තන්න ඕන, නවත්තන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. නවත්තලා ඒ තරහ දිගේ රවුම් ගන්න එක නවත්තලා ඒ වෙනුවට අපි එතෙන්ටම මෛත්‍රිය ගන්නවා. එක් පුද්ගලයාටත් මගේ හේතුවක් නිසා ක්‍රියාවක් නිසා තරහක් වෛරයක් ඇති වෙන්නේ නැති, නොගැලපෙන්නේ නැති. ඒක නිසායි ඒ පුද්ගලයාට මේ වගේ කේන්තියක් ගිය. ඒ නිසා මම ඒ පුද්ගලයාටත් යම් වරදක් කරන්න ඇති කියලා හිතාගෙන අනුකම්පාවෙන් මෛත්‍රී කරනවා. මෙහෙම මෛත්‍රී කරනකොට තමන්ගේ හිතේ පිරිසිදු බව ඇති වෙනවා. සිත සමතේකටපත් වෙනවා. දැන් ඊට පස්සේ සමතේකටපත් වෙනකොටම මේ තරහ ආවේ කොහේ තිබිලාද? කොතන තිබිලාද? තමන්ගේ හිතේ මුල් බැසගෙන තිබිච්ච නිසා. ඒ මුල් බැසගෙන තියනවා කියන්නේ නිච්ච වෙලා. ඒ තරහ සුඛ වෙලා. තරහ අත්ත වෙලා. අසමානෙන් තරහ කියන ගතිය මුල් බෑ. ඒක අයින් කරන්න ඕන. උදර දාන්න ඕන. ඒකට අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව අර තරහේ නිච්ච බව අයින් කරන්න ඕන. ඒ තරහ නිසා අවසාන වශයෙන් දුකක් උරුම වෙනවා. දුක අනුපස්සනා කරලා ඒ තරහ අපි දැන් පෘථග්ජන පුද්ගලික හැටියට ඒක සුවයි. ඒ සුවය අයින් කරන්න ඕන. ඒ තරහ විපරිණාමයටපත් වෙනවා. එහෙමනම් අනාථ වෙනවා තමන් මේ තරහෙන් ගත් කටයුතු කළොත්. ඒ අනුව අත් සංඥාව ඉවත් කරාම අස්මිමානී ඉවත් වෙලා යුගනද්ද භාවනාවක් හැටියට අර මෙත්තානුසතිය මරණානුසතිය පූර්ණ වුණාම නිබ්බිදා තත්වයට පමණපත් වෙනවා. ඒ තරහට බැඳින්නේ. ඊට පස්සේ ඒ වගේ වචන කොච්චර කිව්වත් දැන් බැඳින්නේ නැහැ. ඒක ඉවසලා විමසලා අර අදිවාසේ නා පහතබ්බා. ඒක ඒ වගේම පරිවර්ජනා පහතබ්බා. ඔය සියලු දේ එතනත් සිද්ධ වෙනවා. දැන් එතකොට ඔය හැම දනදිම කලේ ආනපාන සති සමාධි භාවනා. ඒකත් තේරුම් ගන්න ඕන. යුගනද්ද හැටියට කොහේ කොතනකලත් මෙත්තානුසති අසුභානුසති ත්‍යාගානුසති මරණානුසති ශීලානුසති ද්වේතානුසති මොන අනුසතිය කළත් ඒක ආන පාන සති භාවනා එතනින් තමයි ඉවර වෙන්නේ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තාම හරියට හරි.
නමස්කාර වරහතුන් වහන්ස. මේ හැම දිනපතා ආර්ය මෛත්‍රී භාවනා වැඩලා මේ මහා විශධාතුර මේ කිරණ පහතර හරින අතර අපේ පවුලේට
තේරුනේ නැහැ.
ආර්ය මෛත්‍රී භාවනා වැඩලා මේ විශධාතුර මේ කිරණ පහතර හරින අතර අපේ පවුලේට බැරි දේ ඒ කිරණ ශක්තියෙන් අපේ පවුලේ අය කෙනෙක්වත් හරි මේ ආර්ය මාර්ගයට අපිට ලබා ගන්න බැරි වෙයිද?
පුළුවන්. මොකද බැරි වෙන්නේ? දැන් ඔයා තරහ ගන්නේ නැත්නම් එක අතින් අප්පුඩි ගහන්න බෑනේ.
ඔව්.
අර මිනිසුත් කල්පනා කරයි මොකද මේ තරහ යන්නේ නැත්තේ.
ඔව්.
ඊට පස්සේ අහයි සමහර විට.
අහනවා ගොඩක් අය අහනවා වගේ.
ඇව්ව ගමන් කියන එකයි තියෙන්නේ. ඒගොල්ලෝ කැමති නම්
එතකොට ඒ නං වශයෙන් කියලා හිතේ මවාගෙන එහෙම
එහෙම ඒක වැරදි.
වැරදි.
අපි සබ්බේ පානා සබ්බේ භූතා සද්දේ සත්තා සබ්බේ භවන්තු සුඛිතත්ත.
සුඛිතත්ත.
හැම කෙනෙක්ම සම මෙත අප්‍රමාණ චේතෝ විමුක්තිය. නම් වශයෙන් කියනවනම් ඒක අර අප්‍රමාණ ප්‍රමාණ. ඒක අර අපි විශේෂයක්. එක්කෙනෙකුට දැන් අපි මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා මගේ සතුරෝ කියපු ගමන්ම ඒක කිසිසේත් අප්‍රමාණ චේතෝ විමුක්තියක් හෝ අරිය මෛත්‍යයක් හෝ නැ සතුරෝ කියපු හැටියෙන් මොකද්ද තියෙන්නේ?
දේශය.
දේශය. දේශයෙන් ඉතින් ඒක නිසා ඒක සිහිපත් කළා. ඒක නිසා එතන අපි සම මෙත නැහැ.
ඒක තමයි මම දැන් ගොඩාක් මහන්සි ගන්නවා එක්කෙනෙක් හරි මේ මාර්ගයට ගන්න. තාම ඒගොල්ලෝ අහන මොකද්ද මේ වෙනස? මං කිව්වා ඉතින් මට වෙනස පහදන්න අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ එක්කෙනෙක් හරි මාර්ගයට අවතීර්ණය කරගන්න තමයි මහන්සි ගන්න.
වෙනසක් පහදා දෙන්න ඕනේ. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන්. වෙනස පහදලා දෙන්න නැත්නම් දැන් බුදුහාමුදුරුව හැම තිස්සෙම වෙනස පහදලා දීලායි පටන් ගත්තේ. නැත්නම් මේක අර වැරදි දේ අනුගමනය කරන මිනිසුන්ට වෙනස පැහැදිලි කළේ නැත්නම් හරි දේ මේ වැරදි දේ අතර වෙනස තේරුම් ගත්තේ නැත්නම් තවදුරටත් වැරදි දේම තමා කරන්නේ.
නමස්කාර වේතරන්වස්.
අවශ්‍යයි අරහතන් වහන්සේ. සබ්බාසව සූත්‍රයේ දේශනා කළ දිට්ටි හය ගැන පැහැදිලි කිරීමක් කරනමින් ගෞරවයෙන්.
මොකද්ද මොකද්ද?
සබ්බාසව සූත්‍රයේ දේශනා කළ දිට්ටි හය ගැන පැහැදිලි කිරීමක් කරනමින්.
දිට්ටි හය. දිට්ටි ගතං දිට්ටි ගහණං දිට්ටි කාන්තාරං දිට්ටි සංයෝජනං දිට්ටි විසූකං දිට්ටි විප්පන්දිත හයක් තියෙනවා. පුතක් යන පුද්ගලයෙක් වැරදි පාර යන මිනිහා දිට්ටි ගතං. ඒක පළවෙනි එක. දිට්ටි ගත වෙනවා. දිට්ටි හැම පුතක් යන පුද්ගලයෙක්ම ප්‍රිය දෙයට ඇලෙනවා නම් ඒක දිට්ටි ගත වීමක්. අප්‍රිය දෙයට ගැටෙනවා නම් ඒක දිට්ටි ගත වීමක්. ඒ අනුව ඒ පුද්ගලයා තුළ දිට්ටි ගහනවා. ප්‍රියාප්‍රිය දෙකට මෙනි මනිනව නම් බෙදනව නම් හැම තැනම දිට්ටි ගහනවා. ඒ වගේම ඒ පුද්ගලයා කරන්නේ මොකද්ද නොකරන්නේ මොකද්ද කියන එක තීරුම් ගන්න බැරි වුණාම අතරමං වෙනවා දිට්ටි කාන්තාරම්. ඒ අනුවම දිට්ටි සංයෝජනම්. අර සංයෝජන 10ම මේ දැක්ම දෘෂ්ටිය වැරදි නිසා සංයෝජන. ඒ වගේම දිට්ටි විසූකම්. සියලු වැරදි කරන්නේ අර දසවස්තුක මිත්‍යා දිට්ඨියම සකස් කරන්නේ දිට්ඨි විසූකන් නිසා. ඒ අනුව මේ දිට්ඨියෙන් මිදී නිදහස් වෙන්න බැරි තත්වයටපත් වුණාම දිට්ඨි විපන්දිත. ඒක තමයි පෘථග්ජන පුද්ගලයා තුළ ඔය දිට්ඨි හයම හෝ ඔයින් වැඩි ගණනක් හෝ අඩු වශයෙන් එකක් හෝ දිට්ඨි ගතන්වත් තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක්.
ගරු ස්වාමීන් වහන්සේ, ඒකේ දිට්ටිගතන් දිට්ටි ගහනන් ඒ වගේ යනකොට අපි වීරය ගන්න ඕනේ මේ දිට්ටිගතන් වෙන්න. එතෙන්දී අපි දිට්ටිගතන් ඒ දිට්ටි තුනක් විතර යනකොට
නෑ නෑ සම්මාදිටියටපත් උන ගමන් ඔක්කොම ඉවරයි.
ඔක්කොම මට දැනගන්න ඕනේ ඉතුරු ටික ඉබේ වැඩෙනවද කියලා.
මේ සම්මාදිටියටපත් වෙන්න ධම්මෝ සම්දිටිකෝ වෙන්න ඕන. ධම්මෝ සම්දිටිකෝ වුණාම අර අකාලිකෝ ඒහිපත්තිකෝ උපනයිකෝ පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝ හීටි වෙනවාම සම්මාදිටියටපත් වෙනවා. තව එක ප්‍රශ්නයක් අහන්න එනම් ඉඳ තිනවා අහන්න. හරි අහන්න.
අරහතුන් වහන්සේ මට දැනගන්න අවශ්‍යයි ලංකා ඉතිහාසය අපි දැනගෙන තියෙන්නේ විජය රජතුමාගෙන් තමයි පැවතිලා තියෙන්නේ කියලා. ඉතින් ඊට එහා වැළලීලා තියෙන දෙයක් තමයි රාවණ රජතුමාගිනුත් අපේ රටේ යම්කිසි දෙයක් සිදු වෙලා තියෙනවා. ඒක වැළලීලා තියෙනවා. ඔබ වහන්සේ මම දැනගන්න කැමැතියි අපේ මේ ඉතිහාසය විජය රජතුමාගෙන්ද පැවත ආවේ එහෙම නැත්නම් රාවණ රජතුමාගෙන්ද කියලා.
දැන් ඔය මහත්තයා දන්න විදිහට විජය රජුරෝ කොහෙන් ආපු කෙනෙක්ද? ලංකාවේ රජ කෙනෙක්ද? ඈ?
ඉන්දියාවෙන් ස්වාමීන් වහන්සේ.
ඉන්දියාවෙන් ආපු පල් හොරෙක් ඇහිලා මෙතන යක්ෂ ගෝත්‍රිකයෝ ඔක්කොම මරලා අර කුවේණි වත්‍රවට්ටල අල්ලගත්තා කියලා. එතකොට ලංකාවේ රජ කෙනෙක්ද? ඈ?
නෑ ස්වාමී.
ඒ වගේම ඔය විජය රජුරෝ ඇවිල්ලා මහවංශ තියෙනවනේ රජවරු 80 දෙනෙක් මැරුවා කියලා. ඒ රජවරු රජකලේ ලංකාවේද වෙන කොහේ හරිද?
ලංකාවේ ස්වාමී.
එහෙනම් රජවරු හිටියේ නැද්ද? ඒකෙන්ම තේරෙනවා දැන් විජය රජුරුවන්ගේ පටන් විජය ඊට පස්සේ පණ්ඩුකාභය පණ්ඩුවස් මුටචීව දේවානම්පියතිස්ස එලාර ඔක්කොම කොහේ රජවරුද?
අපේ රටේ ස්වාමී.
ඈ?
අපේ රටේ රජවරු.
කොහේ කොහෙද මූල ඉන්දියානු සම්භවියක් තියෙන අය. ඔය කිසි කෙනෙක් මේ සිව්හෙළෙන් උපත ලැබලා රජ වූ අය නෙමෙයි. කවුද? දැන් ඔයිට ඉස්සෙල්ලා මේ සිව්හෙළේ ඕන තරම් මහාවංශ තියෙනවා. අර ඔක්කාක පටන් සුද්ධෝදන රජුරුවන්ට ඔක්කොම සිව්හෙළේ රජවරු. මහාවංශ පැහැදිලිව තියෙනවා ඔක්කාක රජුරුවන්ගේ මහා සම්මත රජුරුවන්ගේ පටන් සුද්ධෝදන රජුරුව වෙනකන් සියලු රජවරු මේ හෙළවිමේ සිව්හෙළේ රජ කරපු අය. මහාවංශ කෙලින්ම තියලා ඉතින් එහෙම කියලා තියෙද්දි පස්සේ කාලෙක මේක සුද්ධෝ සහ අර කතෝලික මේ ආශ්‍රයක් තියෙන ඔය හොරේසස් පඬිතුමා තව ඔය වගේ තව හුඟක් ඔය ඔක්කොම ලංකා ඉතිහාසයේ ලිව්වේ 1930 ගණන් 40 ගණන් ඔය මේ ඉස්කෝලවල විෂය නිර්දේශයට ඇතුල් කරපු සියලුම ඉතිහාසයේ ලිව්වේ එක්ක සුද්ධෝ එක්ක කතෝලික ආගමික පූජකවරු. මේ අය ඔක්කොම මේ වැරදි විදියට අපි මහාවංශ තියෙන දේවල් වැරදියට ලිව්වා. අටවල අමුණලා අපිට වැරදි ඉතිහාසයක් ඉදිරිපත් කළා ළමයින්ට ඉගැන්වුවා. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ඕන ඔය විජය පණ්ඩුවස් පණ්ඩුකාභය මුටසීව දේවානම්පියතිස්ස එලාර ඔක්කොම ඉන්දියන්කාර අර පරදේශක්කාර බලෙන් මේ රටට ඇහිල්ලා රට අල්ලගෙන රට පාලනය කරපු විදේශික රජවරු. කවුද මේ රටේ දැන් ඔය ඉතිහාසයේ තිස්සෙලා ඕන තරම් රජවරු තියෙනවා නම් තියෙනවා මහාවංශේ. නමුත් මේ විජය රජුරුවන්ගේ ඒ තියෙන ඉතිහාසයෙන් පස්සේ දුටුගැමුණු රජ්ජුරුව තමා සිව්හෙළේ දුටුගැමුණුවන් රජ්ජුරුවන්ගේ පියා නාගහෙළේ ආපු මහානාගපුර කාවන්තිස්ස රජ්ජුරුව දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මව සාක්්‍යවංශික ලිච්ඡවී පරපුරෙන් එන අර විහාර මහ දේවි. ඒක නිසා මේ සිව්හෙළයේම පරපුරල් දෙකකට අයිති වෙන්නේ දුටුගැමුණු රජුරු. දුටුගැමුණු රජුරුව තමයි ඒ අපි දන්න ලිඛිත ඉතිහාසයේ තියෙන පළවෙනි හෙළ රජදරුවා. ඊට ඉස්සෙල්ලා සියලු දෙනා විදේශික පරදේශික මේ පරදේශික පරදේශක්කාර ඉන්දියන් කාරයෝ බලෙන් අල්ලලා අල්ලගත්තා. අඩු ගානේ ඕක උගන්වනවද කවුරුවක්ක? නෑ. කිසි කෙනෙක් උගන්වන්නේ නෑ. ඉතින් ඒක නිසා එළාර රජුරුවත් එකයි දේවානම් පියතිස්ස රජුරුවත් එකයි දෙන්නම ඉන්දියන් කාරයෝ. මේකවත් අඩු ගානේ කල්පනා කරන්නේ නෑ. ඉතින් දේවානම් පියතිස්ස රජුරුව අර බුද්ධාගමට ගරු කළා. අර මිදු හාමුදුරුව ආපු වෙලාවේ උදව් කළා. ඒක නිසා ගරු කරනවා. නමුත් දේවානම් පියතිස්ස රජුරුවත් ඉන්දියන් කාර රජ කෙනෙක්. මේක තේරුම් ගන්න. ඉතින් ඒක නිසා ඔතෙන්ට ඉස්සර ඔය මහත්තයා කිව්වාගේ මේ රටේ මේ සිව්හෙළේ සිව්හෙළයක් තිබුණේ. සිව්හෙළේ කියන්නේ දීප හතරක්. ජම්බුද්දීපා, උතුරු කුරුදීපා, අපර ගෝයාන, පූර්ව විදේහ. මේක සිව්හෙළය කඩින් පොත්වලත් ඒ වගේම අර රණස්ගල්ලේ හාමුදුරුවෝ ලිව්ව ලෝකෝපකාරයේ පැහැදිලිව තියෙනවා සිව්හෙළය ජම්බුද්දීපා, උතුරු කුරුදීපා, අපර ගෝයාන, පූර්ව විදේහ. මේක ගෝත්‍ර හතරක් හිටියා. ජම්බුද්දීපේ හිටිය දේව ගෝත්‍රය, උතුරු කුරුදීපේ හිටිය යක්ෂ ගෝත්‍රිකයෝ, ඒ වගේම අර පූර්ව විදේහයේ හිටිය අපර ගෝයානේ හිටිය නාග ගෝත්‍රිකයෝ, පූර්ව විදේහයේ හිටිය කුම්භාණ්ඩ රක්ෂ ගෝත්‍රිකයෝ. රස්සාවල් අනුවයි ගෝත්‍ර හතරට බෙදුවේ. නාග ගෝත්‍රිකයෝ වෙලෙල නාම් කළා. නව් වල වැඩ කළා, නාවික වැඩ කළා, දීවර වැඩ කළා. ඒක නිසා ඒගොල්ලෝ සිටුවරු නාග ගෝත්‍රිකයෝ. දේවහෙළේ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වුවා, ඉගෙන ගත්තා, රජකම් කළා, ශස්ත්‍රයන් හැටියට ඒ වගේ වැඩ කළා. ඒ වගේම යක්ෂහෙළේ යකඩ වැඩ, ආරක්ෂක වැඩ කරපු මහිද්දිකා කියන කොටස. මහිද්දිකා කියන්නේ බිම ආරක්ෂා කරපු කොටසට කියනවා මහිද්දිකා. මිහිතලේ ආරක්ෂා කරපු එක. ඉතින් එහෙම ගෝත්‍ර හතරක් හිටියේ අපේ ඥාතීන් පෙර මුදු. ඊට පස්සේ තමාර අර යක්ෂ ගෝත්‍රික මරලා තමයි විජය රජුරුව ඇහිලා කුවේනිවල්ලාගෙන උතුරු කුරුදීපේ රජ වුණේ. නමුත් එතකොටත් අර මේ අනික් ජම්බුද්දීප ප්‍රදේශේ ඕනතරම් රජවරු හිටියා එදාත්. පස්සේ කාලෙක ලියනකොට මේ අටනාටී සූත්‍රෙත් තියෙනවා මේ කාලේ හරියට වෙන රජවරු හිටියා කියලා. ජත්තාරෝ මහරජවරුම හිටියා. ඉතින් ඒක නිසා මේ ඔය කියන රාවණා වගේම ඊට ඉස්සෙල්ලා බලි අර මහා සම්මත ඒ වගේම මහා මේ බලි තරු රාවත මන් රාවණ මන්දාත මේ වගේ චක්‍රවර්ති රජ පුරපුරවල් ලෝකේ වෙන කොහේවත් රටක චක්‍රවර්ති රජුරුව රජ වෙන්නේ නැහැ. බුදුවරු බුදු වෙන්නෙත් නැහැ, චක්‍රවර්ති රජවරු රජ වෙන්නෙත් නැහැ. මේ සිව්හෙළේ මේ මධ්‍ය මණ්ඩලයේ මේ පතිරූපදේශයේ මිසක වෙන කිසි තැනක. ඒ නිසා දැන් අපේ ඉතිහාසය තමයි ඔය බලි, තරු, රාවණ, මහා සම්මත, මන්දාත, ඔක්කාක ඔය සියලුම ඉතිහාසයේ කොහෙද ලියවිලා තියෙන්නේ? අපේ මුල් මහා වංශේ. වෙන කොහෙත් ඉතිහාසයක් මෙහි මේ රටේ පොතක ලියලා නැහැ. මේ රටේ ඉතිහාසය ඔය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ රටේ ඒ වගේ වැදගත් රජවරු අතීතයේ හිටියා. බුදුවරු බුද්ධත්වයට පත් වුණා. දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳන් මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුව දක්වාම සියලුම බුදුවරු බුද්ධත්වයට පත් වුණේ මේ මධ්‍ය මණ්ඩලේ, මේ දීපේ, මේ දේශේ. වෙන කොහෙවත් ඒක මේ ලෝකේ වෙන්න බෑ, වෙන්නේ නැහැ. එහෙම තැනක් ලෝකේ නැහැ. නෑ නෑ, මේ ලංකාවේ මිනිස්සු ඉන්නව නේද? දැන් රට බඩු වලට උඩ පැනලා අල්ලගන්න. දැන් බලන්නකෝ, දැන් උනත් මේක රට දෙල් කිව්වනම් රට ගෙනාවනම් රට කොස් කිව්වනම් රට කජු කිව්වනම් රට ලාවුළු කිව්වනම් ඔක්කොම මොනවාද රට රට පේර රට දෙලු රට දොඩ අද මොනවාද ඔක්කොම අර අල්ලගන්න ඒක මේ ලංකාවේ මිනිස්සුන්ගේ යම් ආකාරයක මේ හීන මානය අපේ දේ පහත් කළා දැන් මේක අපේ රටේ දැන් ඔය අන්තිමට ඔය රජ බරපුර නිසංක මල්ල රජුරුවන්ගෙන් පස්සේ හැම රජ කෙනෙක්ම වගේ අපේ රටේ භාර්යාවන් බිසවුන් ගත්තේ නැහැ අර මේ පිට රටින් තමයි අර මොන මොකද්ද කිව්වේ ඒකට දෝලිලා රන්දෝලිලා ගෙනාම ඉන්දියාවේ ඒක පුරුද්දක් ඒ කියන්නේ ලංකාවේ මෙච්චර හිටිය මේ ගෑනු අය වටින්නේ නැහැ බිසවල වටින්නේ අර ඉන්දියාවෙන් කොහෙන් හරි ගෙනාව දෙමළ බිසවක් තමයි රන්දෝලි කළේ අපේ අය රිදී දෝලි ඉතින් ඒ தத்துவයට මේ අද ඊයේ නෙමෙයි ඔය අත්වසෙම් මේක හරිම වැඩක් දැන් මේක පුදුම දෙයක් තේරුණාද මේක මේ හිතාගන්න බැරි තරම් අපේ මිනිස්සුන්ගේ බාල ගතියක් අපේ රටේදී කිසිසේත්ම අගේ කොට වටිනාකමක් සලකන්නේ නැහැ අර පිට රටින් ගෙනාව කුණු රොඩ වටිනවා අපේ රටේ හොඳ රත්තරන් කැල්ලට වඩා ඒක මේ නෑ බලතන්නව නෙමෙයි මේක මේ හීන මානයක් දීන තත්ත්වයක් ඔක්කොම මේ විදිහට කරලා තියන්නේ අතීතයේ බැලුවාම හැම තැනකම ඇයි අපි ඔයන් මේ පාඩම් ඉගෙන ගන්නත් අපි ඔතෙන්ට යන්න නෙමෙයි අපි ඔය වැඩේ කරන්න නෙමෙයි අපි ඔතෙන්ට ඔතන දැනගෙන ඉගෙනගෙන අපි ඔය හීන මානෙන් දීන මානෙන් මෙන් වෙලා අපේ දේ අගය කරන්න නිතරම අපේ මේ ධර්මයේ අපේ මේ බුද්ධ ධර්මය කොහෙන්වත් ගෙනාව දෙයක් නෙමෙයි. අර ආගම තමයි ඉන්දියාවෙන් ගෙනාවේ. ඉන්දියා බුද්ධ ආගම ගෙනාවේ ඉන්දියාවෙන් 100% නෙමෙයි 100,000ක් හරි බුද්ධ ආගම ලංකාවට ගෙනාවේ ඉන්දියාවේ. අද ඔය තියෙන බුද්ධ ආගම ලංකාවට ගෙනාවේ ඉන්දියාවෙන් ඒක කවුරුවත් නැහැ කියන්නෙත් නැහැ. මම කියන්නෙත් ඔව්. හැබැයි බුද්ධ ධර්මය කොහෙන්වත් ලංකාවට ගෙනාවෙත් නැහැ. ලංකාවෙන් කොහාටවත් ගෙනිච්චෙත් නැහැ. ආගම තමයි ගෙනිච්චේ. ඒ මිනිසු ආව ඒක ඒක වෙනමද ධර්මයේ ගෙනාවයි කියලා නැහනේ. නෑ නෑ ඒ තියෙන්නේ මේ බාහිර ලෝකේ හදන කුල 18න් ගෙනාවි. ධර්මයේ ගෙනාවයි කියලා කොහෙවත් ඉතිහාසයක නෑ. ධර්මෙ උපන්නේත් මෙතන, තියෙන්නේත් මෙතන, ක්‍රියාත්මක වෙන්නේත් මෙතන වෙන තැනක නෙමෙයි. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් වෙලාව පහු වුණා. මොකද දවල් දාන ගන්නත් එපා. තව විනාඩි 15කින් 20කින්. හොඳයි එහෙනම් කවුරුත් දැන් සාදුකාරයක් දීලා 3-5 දාගෙන පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාජම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං මේ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ නාතීනං හෝතු සුඛිතං තුනාතේ ඉදම් මේ නාතීනං හෝතු සුඛිතං තුනාතේ ඉදං හෝ නාතීනං හෝතු සුඛිතං තුනාතේ ඉමිනා පුඤ්ඤකං මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබ්බාන පත්තිය.